තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ඔබ ස්වාමීන්
වහන්සේ.
එන්නේ හයියෙන් කියන්න ඕනේ.
අමිනාස කොහොමද කියලා ඇහුවේ?
ආ මේට හරි ෂෝක් ක්ලයිමේට් එකක් දැන් තියෙන. හරිම සනීපයි අපි හවුසේ ඉන්නවා මේ cool and dry. හරි නිකන් කැනඩාව.
පවකට් එකක් තිබුණනේ ස්වාමීන් වහන්සේ දැන් ඒක ඉවර ඇදිනේ.
පවකට් එකක් තියෙනවා අපිට ජෙනරේටරයක් ගෙනත් දීලා තියෙනවා ඒක නිසා අපිට තේරෙන්නේ නැහැ. දිගටම රටේ පවතිනවලු යන යන තැන්වල පොඩ්ඩක් අචල්. අපි දන්නේ නැහැ ඉතින් පොඩි චේන්ජ් ඕව ස්විච් එක වෙනස් වෙන එක විතරයි අපිට දැනෙන්නේ. මේ දවස රිට්‍රීට් එකක් කරනවා ඒක නිසා ජෙනරේටරය දවස පුරාම වගේ වැඩ. ඔහෙට නැහනේ ඔහෙට මේ පවකට් නැහැ.
නෑ
ඒ නිරෝෂ් කතා කරලා තිබුණා ඊයේ මට මේ WhatsApp එකේ ගන්න බැරුව ගියා කෝල් එක මේ ආ කියනවා මොකද්ද මේ හෙඩ්ෆෝන්ස් දාන්න ඕන නලු අනම්මනම් කියලා ඉතින් එහෙම කියනකොට කට් වෙලා
ආ කමල් නැසම මම දෙපාරක් විතර try කරා දැන් පස්සේ මම Skype එකේ මුත් try මේ කියන්නේ direct call එකක් ගන්න try කරා මම හිතන්නේ ඒක ගියේ නෑ ඒක connect වුනේ නෑ
ආයේ එක දවසක් විතර එක වෙලාවක් වගේ phone එකේ අර battery බැහැලා වගේ case එකක් තිබුණා නැත්ත වෙන දෙයක් වෙන්නේ නැහැ. ඉතින් හොඳම දේ තමයි email එකක් ලියන්න අකුරු දන්නවනේ.
ඔව් නෑ පොඩ්ඩක් හදිස්සියෙන් කරගන්න ඕන නිසා මොකද හෙට ප්‍රියා එනවා ස්වාමීන් වහන්සේ ලංකාවට. ඒ නිසා මේ පොඩ්ඩක් ඒ අද දවස් විතරයි තිබ්බේ කරගන්න දෙයක් කරගන්න ගන්න දෙයක් හරි
බලන්න ඒ නිසා මම යාවංගෝ මං ඉතුට්ටි කරගන්නම් ඒ කියාවට පස්සේ.
ඔව් ඒක මේ ඔක්කොම සී මේ arrange කරගත්ත ස්වාමීන් වහන්සේ මං ඉමින් අවහන්දර update එකක් එවන්න ඇත. ඔව් ඒ කියන්නේ මෙහෙන් ගරගන්න බෑ අපිට මොකද ඒක deliver කරන්න තව සති 3ක් යනවා. එක ප්‍රශ්නයක් ඒක අනිත් දෙවෙනි ප්‍රශ්නේ ඒක කිලෝ 5ක් විතර බරයි නේ ඉතින් කියන්න අමාරුයි.
ඒ කියන්නේ මේ කැමරා ඒ කිලෝ 5ක් බරයි.
ඔව් ඒ කියන්නේ මම අපි මෙහෙන් ගන්න බැලුව එක මේ කැමරා එක විතරක් නෙමේ ඒකට අවශ්‍ය lens සනම්මනම් ඒ ලොකු bundle එක. ඉතින් ඒක ගන්න ක්‍රමයක් නැහැ. ඒකේ වණ්ඩ ක්‍රමයකුත් නෑ අපිට විශේෂ රූපන්ටිත් එක්ක කතා කරගත්තා මේ එවන්න පුළුවන්ද කියලා. එවන්න විදිහක් නෑ මොකද බැටරි තියෙන නිසා එයා ෆයිට් වලින් ගන්න නෑ මොකක් හරි මම හිතන්නේ මොකක් හරි මේ දන්නේ නෑ මම මොකද හේතුව කියලා නම් බැටරි තියෙන අයිටම්ස් එහෙම යවන්න බෑ කියලා. පස්සේ වෙලා අපි තීරණය කරා ඒක ලංකාවෙන් ගන්නවා.
ඒක තමයි අපිට මගදී ඩියුටි ෆ්‍රී ෂොප් සම්බේනවා නම් ඉවයිටි කරගන්න පුළුවන් ලංකාවේ තියෙනවද මන්දා?
ඒකයි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේට අවශ්‍ය කරන එක කොහොමද හොයාගන්නේ ඩියුටි ෆ්‍රී එකෙන් කියන එක ටිකක් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රියාට එහෙම ලොකු ටෙක්නිකල් මේකක් නැති නිසා ගත් එක ගණන් ගුණා පස්සේ ඒක නෙමෙයි නම් ඕනේ උනේ ඒක අපරාධන්නේ තමයි මේක. ඒ නිසා ඔබ වහන්සේ දෙපො කොටේෂන් එකේ තිබ්බ එකම එතනින්ම ගමු කියලා කමක් නැහැ කරන්න දෙයක් නැති ගන්න විදිහට යමු. ඒක එතනින් ගමු කියලා තමයි තීරණය කරන්නේ.
Right. For the next option.
Aminansa ipatangamune Aminansa.
Right.
Sadu sadu
sadu.
Gauravaniya Loku Swaminwanse saha Gauravaniya Dhammakusala Swaminwanse gen avasarai. Api adara aswa sitinne satipata pawattena yogavacharinge kamatahan gatulu walata avada laba ganima saha dharmadeshana wedasata handai. Purudu paridi mulinma edagena tiyenne kamatahan prashna sahakachchawa. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙන්නේ. සාදු සාදු සාදු.
ගයි.
අද ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ පාලි.
හොඳයි. ස්වාමීන් වහන්සේ අද මට ලිඛිත ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. ඒවා ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ප්‍රශ්න 1. ගරුතර ස්වාමීන් වහන්සේගේ නවසරයි. දිනපතා පර්යංකේ පැයක් පමණ ආනාපාන සති භාවනාව කරනවා. සීලේ පිහිටුවා දුදුන් වැඳ භාවනාවට වාඩි වී හුස්ම හතරකින් පමණ හුස්ම සිහින් වී යනවා. ඉන්පසු සිත හිස් තැනකට යනවා. සිතට එන දේ දිහා උපේක්ෂාවෙන් බලා ඉන්නවා. දැනට සුමාන 4කට පමණ පෙර මෙතනට ආවිට මේ ලෙස උපේක්ෂාවෙන් බලා සිටින ලෙස ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබුණා. භාවනාවේදී සිත පිටගොස් ආපසු එන අවස්ථා තියෙනවා. භාවනාවට අවසානයේ කම්මැලිකමක් දැනෙනවා. ඊට පසු ඇඳට ගොස් පැය භාගයක් පමණ නිදා ගන්නවා. තවද මානසිකාර සූත්‍රයට සවන් දෙන ලෙසටත් ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබුණා. ඒ අනුව මානසිකාර සූත්‍රයේ 4-5 වාරයක් පමණ නැවත නැවත අසාගත්තා. අද භාවනාව අවසානයේ ශරීරයේ යම් යම් ස්ථානවල වේදනාවක් දැනුණා. ඒවා දෙස බලා සිටීමෙන් පසු ඒවා නැතිව ගියා. දිනපතා සිදුවෙන වෙනස් වීම 1. බනාසන අතරමැද සක්මන් භාවනාව අතරමැද හුස්මට කුමක් වී ඇද්ද කියා සොයා බැලූ විට හුස්ම සිහින් වී ඇති බව තේරුණා. 2. වාහනයක ඉදිරිපස අසුනේ ගමන් කරමින් සිටින විට තව වාහනයක් පාරේ හරහට දැම්මා. රියදුරා එයින් කම්පණය වූද එය දැක එයින් කම්පණය නොවී නිසලුනන්ම ඒ දෙස බලා සිටියා. 3. තව කෙනෙක් වාදයකට ඇදගන්න හදන බව වැටහුණු අවස්ථාවල ඒවාට අනුබල නොදී එයින් මිදී යාමට පුළුවන් වුණා. මෙම භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා. සාදු සාදු සාදු.
ඔවිතේ අර විවේක ස්ථානයේ පිළිබඳ උපේක්ෂාවෙන් බලලා ඒක අපිට සංසාරේ දුකෙන්තර විවේක ස්ථානයක් නමුත් ඒක එච්චර ස්ටේබල් නැහැ. ආයසරයක් කරදරයට වැටෙනවා. ආයසරයක් මෙතන ඉන්න පුළුවන්. ආයසරයක් වැටෙනවා. ආයසරයක් එන්න පුළුවන්. ඉතින් ආරම්භක යෝගාවචරගේ හිත කරදරයටයි වැඩිපුර බර. ශික්ෂණය කියලා කියන්නේ එන්නේ අර විවේකයේ පැත්තට බර වෙන විදියට ක්‍රියාකාරකම් ජීවන රටාව වචන හදාගන්න. ඒකෝ ටික අපිට තේරෙනවා මේ විවේක ස්ථානේ ලොකු අස්වැසිල්ලන්නේ වාහනය සර්විස් කරනවා වගේ වැඩක්. නමුත් අපේ හිත හැම වෙලාවෙම මොනවා හරි එකක් දාගෙන ඒක තියෙද්දිත් කරදරවලට අදිනවා. ඒක තමයි අපේ අවිද්‍යාව කියලා කියන්නේ. 2. එතකොට කම්මැලිකම එනවා. ඒ කම්මැලිකම ආපුවම නිදා ගන්නවයි කියලා කියන්නේ ප්‍රබුද්ධ වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා බුදිය ගන්න අවස්ථාවට යනවා. ඒක තමයි අපේ ජීවන රටාව. ඒ කම්මැලිකමට මුහුණ දෙන එකයි කරන්න ඕන. ඒ වගේම අර වාහන ඇක්සිඩන්ට් වෙන වෙලාවේ තව කෙනෙක් වාදිනලා වාදයට ගිහිල්ලා හොඳ දෙකක් කියන්නත් ඕන. මොකෝ අපි හුඟක් වෙලාට ඥානාන්විත ක්‍රියාව තමයි වාදයට පටලවෙන්නේ නැතුව ඉන්නේ ඒක. නමුත් ඉල්ලගෙන කරනවා නම් ගේම දෙන්න ඕනේ. ඕන කෙනෙක් එනවා නම් ගේමට සෙට් වෙලා ඉන්න ඕනේ. දෙන්න ඕනේ හොම්බකට රිවර්ට් වෙන්න පෙන දාන්නම දෙන්න ඕනේ. ඉතින් අර විදිහට මේ යටහත් පහත් වෙලා තමයි අපි ඩිෆෙන්සිව් හදාගන්නේ. වෙලාවක ඔෆෙන්සිව් දෙනවා. එහෙම නැත්නම් මේ බුද්ධහගමක් පවතින්නේ නැහැ. එහෙම නැත්නම් අපිට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වාදපතේට ගියේ නෑ. හැබැයි ආපු කිසිම වාදකින් පැරදුනෙත් නෑ. ඉතින් ඒ නිසා ඒ කොයි එකෙත් තව පැත්තක් තියෙනවා අපිට. අපි අර පුරුදු ආරස්සක පැත්ත කරනවා. ඩිෆෙන්සිව් පැත්ත ගෙනියලා ඉමුනිටි එක ආවට පස්සේ ඔෆෙන්සිව් දෙන්න ඕනේ. ඒකේ මේ වන් මෑන් නාමි තියෙන්නේ. දෙවන්නේක් නෑ, උපකරණ නෑ, ටැක්ටික්ස් නෑ, ෆෝමියුලාස් නෑ. ගහන්න ඕනේ පෙන දාන්න ගහන්න ඕනේ. ඉතින් ඒක ඉතින් ඒ ස්වභාවය එහෙම තමයි. ඉතින් සාවක දැන් ගොන්නේ ඩිෆෙන්සිව් සිස්ටම් එකේ යන්නේ. ඕක හොඳට පෝෂණය කරගත්තම ඔෆෙන්සිව් යනවා. ඒක ධර්මතාවයක්. ওই ඩිෆෙන්සිව්ම විතරක් නැහැ. ඩිෆෙන්සිව් එක ටිකක් කරුණාවට බරයි. ඔෆෙන්සිව් එක ප්‍රඥාව. හොඳට ෂාප් කරගත්තට පස්සේ වණවණ එකයි තියෙන්නේ එහාට මෙහාට. ඒ වෙන වෙනවා. ඉතින් ඒක හිතන්න එපා මේ නොදන්නාකම හෝ වලියට කැමැත්ත හෝ ගේම ඉල්ලනවා හෝ නෙවෙයි ධර්මතාවේ. ඉතින් ඔබ බලන්න සමුරායි ෆිල්ම්ස් වල පෙන්ලා දීලා තියෙනවා. කද්දාකවත් යන්නේ නැහැ රණ්ඩුවට. ගියොත් අවස්ථාව වහුනොත් ඉල්ලගෙන කෑවොත් no mercy. ඉතින් සා ධර්මයේ එහෙම පැත්තක් තියෙනවා. අපි ඒක සාමාන්‍යයෙන් කියන්නෙත් නැහැ, ප්‍රොමෝට් කරන්නෙත් නැහැ. නමුත් මේ ධර්මයේ තියෙනවා අපි වැඩ කරගෙන ඉන්නකොට අපි යන්නේ වාද ඉල්ලගන්න නෙවෙයි. අපි යන්නේ ගැටෙන්න නෙවෙයි. අපි වැද්දකටලා ඉන්නවා. දිගින් දිගටම ගැටෙන්න ආවොත් ධර්මයේම වැඩ කරනවා. ඒක හිතන්න එපා. ඒක මේ වැරදීමක් කියලා. ඒකට මම කියන්නේ සති සම්පජඤ්ඤය කියලා. ඥාණයෙන් යුක්තව කටයුතු ඒක හරි ෂප්. ඒ නිසා ඕක දිගේ යන්න යනකොට ඒකපාක්ෂික තීන්දුවට එන්න එපා. හැම වෙලාවෙම මේ දිබුදියා ගන්නවා කියන එක නෙවෙයි තියෙන්නේ. විවේකී ආපව විකට අවදි වෙන්න ඕන. කවුරු හරි පාරේ දානවන වාහනයක් ඉතින් අපේ ඩිෆෙන්සිව් සිස්ටම් එකට බය වෙනවා. දැන් අපි ඒක එලියට දාන්නේ මොකද අපි ළඟ ඇතුලේ කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒ වගේම මේ කවුරු හරි වාදයට එනවා නම් කියනවා නෑ මට ඕන කමක් නැත්තේ නෑ කියලා. ඉතින් වාදයට කතා ගෙරුවොත් බඩු තියෙනවා. මම හිතන එතන ඇති කියලා අපි යනවා ඊගාවකට.
මේ මයි ස්වාමීන් වහන්සේ දෙවනි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව සඳහා කාලය වැඩිකර පර්යංකයේ විනාඩි 45ක් කරගෙන යනවා. හුස්ම කෙටි වූ අතර හුස්ම ඇතුල්වීම සහ පිටවීම ගැන නිශ්ශබ්දව බලා සිටිය හැකි විය. ආශ්වාසයේ සිදුවන විට සිසිලසත් ප්‍රශ්වාසයේ සිදුවන විට උණුසුමක් දැනුනි. හුස්මෙහි මුල මැද සහ අග පැහැදිලිව නොපෙනෙනි. ටික වේලාවකට පසු හුස්ම ඉතා සියුම් විය. එවිට අවධානය කම්පණය වෙන වැනි සියුම් සංවේදනා වලට යොමු වුවත් ඒවා ගැන කැමැත්තක් හෝ අකමැත්තක් නැතිව අදුක්කම සුඛ ලෙස අත්දකින ලදී. එම කම්පන හරියටම සමාන වෙන්නේ කෙනෙක් දැඩි සීතලෙන් පෙළෙන විට ඇතිවන කම්පන වලටය. එම කම්පන දකුණු අත යටින් පටන්ගෙන සිරුරේ පහළටත් අත දිගේ පහළටත් පැතුරුනි. වරින් වර සිරුරේ වම් පැත්තෙන් කපුව පෙදෙසේත් මේ ආකාරයට කම්පන දැනුනි. මෙම කම්පන වේගයෙන් පැමිණ නැති වී යයි. කම්පනත් සමග සිරුර සිසිල් වෙයි. මේ ආකාරයේ අත්දැකීම් දින කිහිපයක් අත්දකින ලදී. නමුත් කම්පන ක්‍රමයෙන් තුනී වී යන ආකාරය නිරීක්ෂණය කරන ලදී. මෙම දිනවල සාමාන්‍යයෙන් අවදි වනවාට වඩා උදෙන් අවදි වේ. දෑස වස්සාගෙන අඩක් අවදියෙන් මෙන් සිටින විට මෙම කම්පන වඩා තීව්‍රව සිරුර පුරාම දැනේ. මේවා දෙස නිශ්ශබ්දව තරමක් වේලාවක් බලා සිටියේ. ඇස් අරන විට මෙම කම්පන නැතුව යයි. පසුගිය ඉරිදා දින භාවනාව සුපුරුදු ආකාරයට පටන් ගත්තා. නාස්පුඩු අසල සුලන් රැල්ල නොදැනී ගිය පසු අවධානයේ වහා යොමු වූයේ උදරයේ පෙදෙසේ පිම්බීම සහ හැකිලීම දෙසටය. ඒ ඉතාම පැහැදිලිව තදින් දැනුන නිසා උදරයට අවධානය යොමු කරගෙන සිටින්නට විය. පිම්බීම සහ හැකිලීම යන වචන දිග වැඩි නිසා ඒවා වෙනුවට ඇතුළ පිට ලෙස බලන්නට විය. සිරුරේ උඩ කොටස ගැන කිසිම දැනීමක් හෝ හැඟීමක් නොවිය. නමුත් ඉඳගෙන සිටින බවක් වාඩි වී සිටි ආසනයේ තෙරපුම ස්පර්ශයක් ලෙස දැනුනි. ඒ වාගේම පාදයේ බිමට තද වූ පැත්තේ පීඩනයද දැනුනි. භාවනාවේ ඉතිරි කාලයේ පුරාවටම නිදිමත දැනුනේ නැත. පර්යංක භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් ගෞරව පූර්වකෝ ඉල්ලමි. සාදු සාදු සාදු.
දැයි මේකේ මේ භාවනා කරගෙන යනකොට බැලුවත් ආස්වාද ප්‍රසවාසයේ මුලැමැදාක දකින්න බැරි උනායි කියලා කියනවා. ඒතකොට මුලැමැදාක තිබුණා දකින්නයි කියන එක නම් ඉන්ද්‍රිය ගෝචරයි. මුලැමැදාක දැක්කේ නැහැ කියලා කොහොමද ඔප්පු කරන්නේ? කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොහොමද තව කෙනෙකුට හිත වදින්න කියන්නේ? ඒ නිසා අනිත් දවසේ හොඳට බලන්න අන්නේ නොඇට එහෙන තැන තමයි යතුර තියෙන්නේ. ඒක අපි කිව්වට මන්නම් බාරගන්නේ. මම කරන්නේ අභියෝග කරනවා. කොහොමද දන්නේ වැටහුණ දෙයක් කියන්න පුළුවන්? මට තද ගතියෙන්, මෙලෙක් ගතියෙන්, දිගෙන් කොටෙන් නොරැවටුණායි කියලා මොකෙන්ද කියන්නේ? ඒක මනෝවිකාරයක් නොවෙන්න මොකද්ද සාක්ෂිය? එහෙම එකක් නැහැ. ඒ වගේම මේ භවනා කරගෙන යනකොට ඔය ආනාපානෙම තමයි කම්පන චංචලයක් බවට පත් වෙන්නේ. අපි ඒක වෙනම විදියට සලකනවා. එතකොට මේ ආකාර පඤ්ඤත්ති ආනාපානෙට මේ කම්පන චංචල විදියට ඉන්න පුළුවන් කියලා අපි දන්නේ නැත්නම් අරක හිතනවා වෙන අමුත්තේ කර හිටුපෙකනා ගිහිලා වෙන කෙනෙක් ඇවිල්ලායි කියලා. එමේ විපරිණාමය මාරු වෙන ගතියට අපේ හිත ලෑස්ති නැහැ තාම. නියුරෝප්ලාස්ටිසිටි කියන එක නෑ අපි ගාව. ආනපාන මෙහෙමයි. පිම්බිමැකින් නම් මෙහෙමයි. කම්පන චංචල නම් මෙහෙමයි. හැඟ ගැහෙනකොට මෙහෙමයි කිය අපි හිතනවා මේ එක එක දේවල් කියලා නෑ. එකම විපරිණාම, එකම රූපාන්තරණ, එකම පරිණාමය. ඉතින් ඔය තමයි අනිච්චං කියන්නේ. ඉතින් අපි ඔක පිළිගන්න කැමති නැහැ. අපිට ඕනේ ආනපාන සිරුණා ආනපානමයි ඉල්ලන්නේ. ඉතින් ඒ වගේ අර දෘෂ්ටියක ඉඳගෙන අපි බැලුවොත් අරකත් පේන්නේ නාස්තික දෙයක් භාවනා කැඩිලක් වගේ. නමුත් මේක අනිත්‍ය භාවයට දාලා බැලුවොත් මේ ආනපානෙමයි මේ කම්පන චංචල පේන්නේ කියලා, සීතලක් වෙලා පේන්නේ කියලා කවුරුත් විරුද්ධ වෙන්න කෙනෙක් නැහැ. අන්නේ විදිහට වෙනස් කරලා දකින්න උගන්වන්නේ තමයි සර්වචනාංශයේ ලෝකේ පහළ වෙලා තියෙන්නේ. සර්වචනාංශය කරලා තියෙනවා. කරනකොට ඒකට සූදානම් ශරීරයෙන් බැලුවොත් එහෙමයි. නැතුව බැලුවොත් මේක භාවනාවට බාධාවක් වාගේ. ඉතින් සෑය කමඨාන් වාර්තාවෙන් අල්ල ගන්න පුළුවන්. ඒකිනම් මොන වගේ දෘෂ්ටියක ඉඳගෙනද මේ කමඨාන් වාර්තාව ලියන්නේ? ඔක්කොටම අත්දැකීම එකමයි. තම තමන්ගේ දෘෂ්ටි වල හැටියට වාර්තාව ලියමනෙන් බොක්කේ මොනවද තියෙන්නේ කියලා අහුවෙනවා. ඉතින් ඒ නිසා වාර්තා නැවත නැවත ලියන්න. ලියනකොට Tamanට තේරෙයි පහුවෙනකොට පිට කෙනෙක්ගේ පැත්තෙන් ඉඳලා බැලුවොත් ආනාපානට මේ අත්‍යන්ත ලක්ෂණ තිබිය යුතුයි කියන නිත්‍ය සංඥාවේ හිටියොත් අත්‍යන්ත ලක්ෂණ වෙනස් වෙනකොට ආනාපාන නැතුණයි කියලා කියනවා. වෙන කොහෙදෝ නැති අමුත් එක්ක ආවයි කියලා කියනවා. එහෙනම් මෙයාමමයි මේ වෙලා තියෙන්නේ කියලා බැලුවොත් ඔන්න අපේ වෙනස් වීම අනිත්‍ය බාර ගන්න ගතිය මගේ මති මතාන්තර වල වෙනස්කම් දැක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පදනමක විද්‍යාවකට පවතින්න බෑ. විද්‍යාව කියන්නේ නියත වශයෙන්ම වගේකනේ, න්‍යාම වගේකනේ, ප්‍රමේය වගේකනේ, සමීකරණ වගේන එක තන්නේ කර බොරුවනේ ගෙනියන්නේ. කවුරු කෙරුවත් කොතන කෙරුවත් ඒකේ එහෙම වෙන්න ඕනේ කියන න්‍යාය තමයි බුද්ධ මේ විද්‍යාව තියෙන්නේ. ඒක බුද්ධ학මෙත් එහෙම තමයි තියෙන්නේ. බුද්ධ학ම තමයි විද්‍යාවට ඉස්සලා. ඒක පිළිගන්නවා එහෙම වුණාට මෙහෙමත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වලිගේ හපාගෙන ඉන්න කට්ටියට වෙලා තියෙන්නේ එහෙමමයි වෙන වෙනස් වෙන්න බෑ. ඉතින් ඒගොල්ලන්ට ওই දීගේ වෙනස් වෙන්න බැරි වෙනකොට දික්කසාදේ සැප වෙනවා. එහෙම නැත්නම් මේ වගේ වෙනකොට මේ ආනාපාන නෙවෙයි මේක ඒ කම්පන චංචලයක් සීතලක් කියලා අපි නන්දාන එක මං කියන්නේ වැරද්දක් කියලා. නමුත් අනිත් දවසේ ඒක පිළිබඳව ඒ වගේ නොදැනින මුලැමැදාක පිළිබඳව නොදන්නාකම මේ කියන දේ ප්‍රත්‍යක්ෂණය කර ගන්න ඕනේ කියන අදහසෙන් භාවනා කරන්න කියලා කියන්න බුණා.
ඉපමුණයි ස්වාමීන් වහන්සේ මට ලැබිලා තියෙන ප්‍රශ්න.
හදායි.
එක වෙලාවක් ඉතුරුලා තියෙනවා. මේ ප්‍රශ්නයක් ඉදපත් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් උත්සන සයින් එකක්
මා අවසරයි ස්වාමීන් වහන්සේ. කවුරු හරි අත උස්සන කල මට පොඩි ප්‍රකාශයක් කරන්න කැමතියි. අවසරයි. නැසෙන් සතියෙන් දවසක් ගත කරනවා කියලා අපි දැන් උදේ පහන්දර භාවනා කළා. එහම දැන් ලැහත් වෙනා කියලා අද දැන් අදිස්ථාන කරනවා. අද දවසම සතියෙන් ඉන්නවා. කියලා මුලදි කරනකොට දැන් ඔන්න සතියෙන් ඉන්නවා කියලා ඉතින් එහම සතියෙන් කරන වැඩ ටික දිහා බලාගෙන ඒක කරගෙන ඉන්නවා. ටික කාලයක් ගියපම සතිය කැඩෙනවා. සතිය කැඩෙන සතිය දිහා තමයි වැඩිම පේන්නේ ගතියක්. ඇවිල්ලා දැන් දැන් ඇත්තටම බලාගෙන ගියපුවාම දැන් බලනකොට අද දවසේ තුන අද දවසේ මම සතියෙන් ඉන්නවයි කියලා 95%ක්ම වෙලාවට සතිය කැරෙන එක දිහා බලන් ඉන්න එක තමයි සතිමත් වෙනවා කියලා මට නිකන් හිතුණා වගේ නිකන් ඒක හරිද දන්නේ කියලා මේ අහගන්න ඕනේ කියලා හිතුනේ වෙලාව තිබ්බ නිසාද ඒ කියන්නේ කනකොට නම් ගොඩක් වෙලාවට සතිය කැඩෙනවා දැන් මොකක් හරි වැඩක් කරනවා කිය මේ දුණු ගෙඩියක් කපනවා හරි මොකක් හරි වැඩක් කරනකොට එතනින් අර හිත යන එක දිහා බලන් හිටියොත් එහෙම ඇත්තටම දැන් අපි අපේ මූලාරමුණට වඩා අර ඉන්ද්‍රිය දිහාවට හිත එහෙම එහෙට මෙහෙට පයින් ගතිය පේන එක තමයි වැඩි භාවයක් තියෙන්නේ කියලා තමයි මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. නමුත් ඒක සතිය කැඩීමක් කිනමේ සතිය මගේ මේ ફોකස් එක කොහෙටද යන්නේ කියන එක ඇත්තටම කියනවා සතිය මූල කර්මස්ථානයෙන් පිටට යන එක දිහා බලාගෙන ඉන්න ගතිය වැඩි බවක් තමයි ටික වැඩි වෙනවා ගතියක් තියෙන. එහෙම වුණොත් එහෙනම් දැන් දවසේ ගත්තොත් එහෙම 95% කාලවටම මේ එක එක ඉන්ද්‍රිය වලට දුවන එක තමයි ස්වාමීන් වහන්සේ මේ පේන ගතිය වැඩි වෙන්නේ කියලා. ඒක ඔබ වහන්සේ මට කියන්න ඕමනාවක් කියන්නම් කියලා හිතුනේ ස්වාමීන්
වහන්සේ. ඒ කියන්නේ සත්‍ය නැතිවීම පිළිබඳ බය අඩුවෙගෙන අඩුවෙගෙන යනවා. මොකද ඒක බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒක සිද්ධ වෙනවා. සිද්ධ වුණාට මොනවාක්වත් තානියක් වෙන්නේ නැහැ. ආයතනයක එක පිහිටවන්නත් පුළුවන් ඒ විදිහට ඔය මගේ ජීවිතේ නැති වෙනවයි කියන එක වුණත් ඒ විදිහට බලන්න ගියා පිටින් නැති වෙන තමයි ඉත මොකද ප්‍රශ්නේ ඒ වගේ මට හම්බෙච්ච වස්තුව මට හම්බෙච්ච දේවල් නැති වෙනවා කියලා ඒක අපේක්ෂාවෙන් හිටියොත් ඕක ඔය තරම්ම ලොකු ඉෂුව එකක් ඔතන නැහැ එහෙම වෙන්න බෑ කියලා හිතා ගන්න තමයි අපිට අපේ දෙමව්පියෝ අධ්‍යාපනයයි අපිට මොකද්ද අඳලා තියෙන්නේ එහෙම වෙච්ච වෙලාව නැති වෙන්න ඕනේ නැහැ ඒක හිතන කොටත් කලන්තය හැදෙන ඉතින් මේ අසත් සත්‍ය දැනගත්තට පස්සේ තමයි අසත්‍ය හම්බ වෙන්නේ. අසත්‍යත් එක්ක සෙල්ලම් කරන එක තමයි අපි කරන්නේ. එතකන් අපි ශේක භූමියේ ඉන්නවා. අසත්‍යයට බය ඇතිවෙච්චාසිය අශේක භූමියට යනවා. ඉතින් ඒ දේ කරන්නත් බයයි. හුඟ දෙනෙක් මෙච්චරමාරෙන් හොයාගත්ත මේ සත්‍ය නැති වෙයි කියලා. යන්තම් හොයාගත්ත සයිමන්ගේ ගෑණි කියලා කියන්නේ. ඉතින් ඒ ගෑණි අතාරිනවට කැමති නැහැ. ගෑණි හොයාගත්ත ගෑණන් ගෑණි අතාරිනවා. ඒක දෙයක් නැහැ. ඒ වගේ තමයි සත්‍ය කවදාකවත් ෆයිනල් ultimatum theoretical maximum නෙවෙයි සත්‍ය අසත්‍ය පෙන්වන්න දක්ෂයි ඒ පෙන්වන එක සත්‍යමයි ඒක විනෝදාංශයක් කරගත්ත එකම වටන්න කවුරුත් නැහැ මාරයටත් බෑ මූට ගහලා බැලලා බය කරන්න. මොකද තෝට සත්‍ය නැති කෙනෙක් හරි හරි ඒක ඉතින් මම හොඳට පුරුදු කරලා තියෙනවා. මට සත්‍ය නැති බව දන්නවා. මම කරලා තියෙනවා. මොකක්ද කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යාට මායයට යාව පේන්නේ නැතු වෙනවා. ශුඤ්ඤතෝ ලෝකෝ අවික්කස්සු මච්චු රාජාන පස්සති. ඒ නිසා ඒ දේක් අපිට කරන්න අම්මල තාත්තා උගන්වන්නේ නැහැ. සත්‍යමයි උගන්වන්නේ. අන්න එහෙම නාස්තික එහෙම නැත්තම් උච්ඡේදවාදී එහෙම නැත්තම් නිහිලිස්ටික් දෙයක් සත්‍ය ඇතුලේ තියෙනවා. හැබැයි සත්‍ය පොසිටිව්. මෙන්න මේක දැනගත්ත දවස තමයි සත්‍ය සත්‍ය බලයේ බවට පත් වෙන්නේ. සත්‍ය ඇතුලේ තියෙන නිහිලිස්ටික් ගතිය, ડિස්ට්‍රක්ටිව් ගතිය එනකොට සත්‍ය ෆුල් ආම්ඩ් රේන්ෆෝස්ඩ් කැලනයිස් වෙනවා. ඉතින් උඟ දෙනෙක් සත්‍ය ඒ වගේ දෙයකට යොදවන්නේ විවිධාංගීකරණය කරන්නේ. ඉතින් ඒක නිකන් අර මෝරච්ච නැති එලෝල් ටිකක් වගේ ට්‍රාන්ස්පෝර්ට් කරනකොට මැල වෙනවා. මේ මට්ටමට ආවට පස්සේ මෝරච්ච එලෝල් වගේ ට්‍රාන්ස්පෝර්ට් කරන්න මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඕක මේ සත්‍යෙම ප්‍රවර්තනයක් කියලා බාරගමු.
එහෙම සම්මත. ගොඩක් වෙලාවට සත්‍ය කැන් වෙලාවට ආයතනත් එක්ක දුවන ගතිය වැඩි වෙන දෙන්න වැඩි වෙනවා. මුලදී නම් ටිකක් බය හිතුනා. දැන් නම් ටිකක් බය අඩු වෙගෙන යනවා සම්මත.
ඒකයි අසත්‍යයට බය අඩු වෙනවා. මටත් මතක් කරන්න තියෙන්නේ මට පේන රාධිකත් ඇවිල්ලා ඉන්නයි කියලා මේ පාසල් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රසංස්කරණ සම්බන්ධව සතිපාසලට කාරණා දෙකක් මතක් කරන්න තියෙනවා. අපි පසුගිය කරපු මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ ෆයිනල් ෆෝම් එක ෆෝමැට් එක බාර දුන්නා සුනිල් ජයන්ත නවරත්න මහත්තයාට NI එකට එඩියුකේෂන් රිෆෝමිස්ට් සෙක්‍රටරිට උපාලිචේතර මහත්තයාට මන් කෝපියක් ඇරිය කොහොමඩක්වත් බුද්ධ ශාසන මාත්‍යංශයේ ලේකම්තුමාට ඒ ඔක්කොමලා ඇප්‍රීෂিয়েට් කළේ වල තියෙනවා. දැන් ඒකේ යන්න ඕනේ ඇකඩමික් කමිටි එකට এডুকেෂන් මිනිස්ට්‍රි එකේ ඒකේ නේෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් এডুকেෂන් එකේ ඒක විශාල පැනල්ස් වගේක් තියෙනවා. ඒකේ අනුමත වුණොත් ඒක රිෆෝම් එකේ සත්‍ය රිෆෝම් වෙනවා විතර නෙවෙයි සත්‍ය අඳුන දීම විතර නෙවෙයි හැම සබ්ජෙක්ට් එකම හිතන රිෆෝම් වෙයි කියලා. ඊට පස්සේ ඒත් එක්කම ඉස්කෝල 200ක් ඒගොල්ලෝ සිලෙක්ට් කරලා රිෆෝම් සිලබස් එක මේ ට්‍රයල් රන් එකක් දුවනවා. ඉතින් ඒගොල්ලෝ කී කිය හිටියේ 200 තෝරලා දෙනකම් මාස්ටර් ට්‍රේනින්ග් එක පව කරන්න කියලා. නමුත් තාමවත් තෝරලා නැහැ. අපේ මාස්ටර් ට්‍රේනින්ග් කරලා අපි 150 සිලෙක්ට් කළා. ඊට පස්සේ තව 60ක් අපි සිලෙක්ට් කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ අපි ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන ඩිපාර්ට්මන්ට් එකට එක දෙක තමයි ජනවාරි 7 වෙනිදා අලුත් අධ්‍යාපන මේකත් එක්ක ලංකාවේ තියෙන ජාතික පාසල් ප්‍රමාණය 300 සිට 1000 දක්වා නගනවා. එතකොට ඒ කට්ටියට මේ දවස්වල සෙමිනාස් තියෙනවා. ඒකට අපිට ඉන්වයිට් කරලා තියෙනවා සතිපාසලේ මේ සිෂන් එකක් කරන්න කියලා. අපි මේ වෙනකොට ඒ තිලය තෝරා ගන්නලද පාසල් 1000 ප්‍රින්සිපල්ස්ලට නිතිපතා සුමානපතා අපි ඉන්ට්‍රොඩක්ෂරි වැඩපිළිවෙලක් කරලා සති උගන්වීම කරගෙනත් යනවා. දැන් තමයි ඔෆිෂියලි අපිට එන්ඩී කියලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ ඒ අනුව ඩිපාර්ට්මන්ට් එකට දැන් මේක හොඳට මුල් බැහැගෙන තියෙනවායි කියලා. එතකොට හේමන්ත ප්‍රේමතිලක මහත්තයාට දර්ශනීලට එතන ගියාම කපිල පෙරේර මහත්තයාට මම ඊමේල් දැම්මා. ඒගොල්ලෝ ওই විදිහට කතා කරලා කියලා තියෙනවා මට මේ මාස්ටර් ට්‍රේනින් ඩොකියුමන්ට් එක ලැබුණා හෝ ඇක්නොලෙජ්මන්ට් තාම නැහැ. අද උනත් ලැබෙන්න පුළුවන්. ඉතින් අපි ඒ නිසා ඉදිරියේ බලනවා. එතකොට අපිට ඩිපාර්ට්මන්ට් එකේ තියෙනවා 28ක් දිවෙනපුරා ස්ථාන මේ මීඩියා වලට. ඉතින් මේ මීඩියා ස්ථාන අපිටමයි අවශ්‍ය කරන්නේ. නමුත් අපිට තාම සේවය ලැබිලා නැහැ. ඉතින් අපි කරන්න හදන්නේ අපේ ස්ටුඩියෝ එක හදාගන්න හදනවා. ඒ ස්ටුඩියෝ එක හදාගන්න මේ ඒක ඇත්තටම අපේ පැත්තෙන් සතිපාසල පැත්තෙන් ටිකක් බරයි අපිට. ඒ ආටිස්ලාටයි මේ කට්ටියටයි ගෙවන එක මෙතෙක් කල් කරනකොට අපි රංජන්ම තමයි ඔක්කොම කොස්ට් එක දැරුවේ. ආයගේ ෆැක්ටරි එකට මිනිස්සු අරගෙන ඒගොල්ලෝ අපිට සේවයට දුන්නා. ඒක සාමාන්‍යයෙන් අපිට හම්බෙච්ච අතිරේක ලාභයක්. ඒ අතරමැද අපි අවුට්සෝස් කරා. ඉතින් මේ දෙකම සම්බන්ධ කරගෙන දැන්ට සෙන්සර් බෝඩ් එකක් ඉන්නවා. දැන්ට මේ වීඩියෝ හදාගෙනත් යනවා. ඔය ඉස්සලා කියපු අධ්‍යාපන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතන වගේ ෆෝමැලිටි එක යටතේ ස්කෙලිටන් එකට දාන අතරේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධ චැනල් එකක් තියෙනවා ගුරුගෙදර කියලා. ගුරුගෙදර මම විසිට් කරා. විසිට් කරාට පස්සේ එතන ඉන්නවා චන්දනසේනරත් කියලා මහත්තයෙකුට ඔතොරිටි එක තියෙනවා. එයා NI එක අනුමත කරනවා නම් එයා මේ ගුරුගෙදර TV ප්‍රෝග්‍රෑම්ස් යද්දී අපේ TV වීඩියෝ දානවා ෆිලර්ස් වලට. මම ගියාට පස්සේ ස්ටුඩියෝ එකට මට කිව්වා සතිපාසලෙන් අපිට ලැබිලා නැහැ සනත් ගිව් වගේක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් අපි හදලා ඇරියා. ඒගොල්ලන් දිලන්නේ ෂෝට් වීඩියෝස්. ඊට පස්සේ ඇරියට පස්සේ සෙනිරත් මහත්තයා මීටින් එකට ඇවිල්ලා කියනවා ඊගේ සත්‍ය අඳුරලා දෙන්නේ නැහැ කියලා. මං කෝ මට සත්‍ය අඳුර ගන්නත් අවුරුදු 8ක් ගියා. ඔය විනාඩි 3ෙන් සත්‍ය අඳුරලා දෙන්න කරන්න බෑ. එහෙමනම් මට දෙන්න විනාඩි 15ක් විතර කියලා. ඊට පස්සේ කිව්වා කොයි එකටද කොච්චරක් ඕනද කියලා. මගේ විනාඩි 15ක් දෙන්න කිව්වා. එහෙම දෙන්න බෑ ස්වාමීන් වහන්සේ. විනාඩි 7 8 ඒව ටිකක් දෙන්නම් කිව්වා. ඒවා කීයක් ඕනද කියලා. මම කිව්වා 3ක් දෙන්න කියලා. ඊට පස්සේ දැන් ඒකට වීඩියෝ හදනවා. ඒකට දැනට යා පිළි අරන් තිනවා SLBC එකට අපි හදපු වීඩියෝ වල ඇතර SLBC එකට ඔඩියෝ ඇහැදුවේ අපි පස්සේ විෂුවල්ස් දාලා හදපිකේ තුන්වෙනි එක සිටින් වීඩියෝ එකට දීපු ඉන්ට්‍රොඩක්ෂන් එක. දැන් අපිට දැන් ගයිඩ්ලයින් එකක් තියෙනවා. ෆිලර්ස් නුත් අපි දීලා තියෙනවා. දැන් ඒක ගියොත් ජාතික රූප වාහිනී ගුරුගෙදර එතකොට නැෂනල් කවරේජ් එකක් එනවා. එතකොට ඒක තාරගේ වචනෙන් කියනවා අපිට බෝනස් එකක්. අර්ක ස්කෙලිටන් එකට යනවා කන්ස්ටිටියුෂනලි මේ පැත්තෙන් මේක යනවා. එතකොට මම හිතනවා අවුරුද්දක් දෙකක් යනකොට පාසල් පද්ධතිය නෙවෙයි මුළු ලංකාවෙම කෙරෙයි කියලා. ඉතින් අතරමැද තවත් එක්කෙනෙක් කීයේ කතා කරලා තියෙනවා හේමන්තට එයා මේ ජාතික වශයෙන් යන රේඩියෝ එකක් රන් කරනවා අපිට දෙනවා ඒකේ සුමානිකට පැයක් විතර අපි ආටිස්ට්ලා ටිකක් හදාගන්න කියලා. ඉතින් මම හේමන්තට කිව්වා අපේ සතිපාසලේ කට්ටියට කිව්වා අපි මේක අපේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට කියලා ලංකාව පුරා ඉන්න ඒ සීඩ්ස් ආටිස්ට්ලා එකතු කරන්න ඕන. එතනදී අපි තාම හරියටම ගිය වෙලා නැහැ. ඒකට ලංකාවෙම වෙන්න ඕනෙත් නැහැ. ජාත්‍යන්තර මට්ටමේ ඉන්න ඒවගෙන දන්න කට්ටියට අපිට කනෙක් වෙන්න පුළුවන්. ඒක ඉතින් මම නිරෝෂ කනෙක් කරගත්තා. එතනින් ගියාම මේ උදේ මහත්තයා කනෙක් කරගත්තා. ඒ සිඩ්නි වලින් අපිට චමිලා ඒ කපල් එක එගම මෙල්බන් වල මුත් රාධිකාලා අර පැත්තෙන් අමරනාත් දැන් එයා පැවිදිලා ඉන්නේ. ඒ වගේ කට්ටියගේ තියෙනවා. දැන් අපි හබ් එක හොඳට මේ ෆෝම් කරගන්න ඕනේ. මම ඒක තමයි රාධිකාගෙන් බලාපොරොත්තු වෙන්නේ. රාධිකා එක්ස්ප්ලනේෂන් දෙනවා මිසක් හොඳ වෙලාවට රාධිකා පත් කරා චමිලා හරිම ෂොක්. මට පේන රාජිකා භාවනා කරන්නේ නැතික මට පේනවා පැහැදිලිවම. ඔය බොරුවට අතන මෙතන ඇවිද නං කිය කියා දැඟලුවාට භාවනා කරන්නේ නැහැ. කරන්නේ නැති නිසා එක්ස්ප්ලනේෂන් වැඩි. ක්වොලිෆිකේෂන් ගොඩක් තියෙනවා. රාජිකාට දීපික අපි දිනලා ඉන්නේ. හැබැයි මට තාම පුළුවන් රාජිකාට බණින්. බණින්නේ මොකටවත් නෙවෙයි මේ පඳුරට ගහන්නේ. දැන් අපි මේ ආ ගහගෙන ගිහිල්ලේදී හාවට ගහලවත් මතු වෙලා තියෙන්නේ. ඒ සමහන් නැවතත් මේ ඩිස්කරේජ් කරන්නේ නෙවෙයි කියන්නේ එකතු වෙන්නේ එකතු වෙලා මේ වෙලාවේ රට තියෙන ඉතාමත්ම අගාධයක. මේ වෙලාවේ පොඩි ළමයි ඉන්නේ පුදුමාකාර වෙහෙසක. ගුරුවරු 80%ක් ඉන්නේ අසහනේ. සතිය ගෑවිච්ච හැම එකාම hina වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ මෝරල් එක ඒ වගේම අනිකුත් ඔය තියෙන ස්කිල්ස් ටික අපිට දෙන්න. මේ කරුණු මං කියපේ 1-2 හුඟක් වෙලාට ධෛර්යමන්ත වෙන්න කරුණු වෙයි. අපි බුදු ඇදිල්ලක් අදින්නේ හැම සුමානෙම කොමිටි මීටින්ස් තියාගෙන ගහගෙන මේ දවස්වල කොමිටි කියුන්ගේ අතපයි නැහැ. ඒත් අදිනවා. ඒ තේ නිසා කාට කාටත් උදව් කරපු අයටත් අහගෙන ඉන්න අයටත් ධෛර්ය පිණිස මේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි මම සමුගන්නයි බලාපොරොත්තු.
අවසරයි ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට. සාදු සාදු සාදු. ඔකාස වන්දාමි බන්තේ
සුවපත්විත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මහියන්දා තබ්බං. සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්වේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුවපත්විත්වා.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුවපත්විත්වා.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුවපත්විත්වා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හොඳයි ශිර දිනාට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. පූජ්‍ය ධම්මකුසල ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. එහෙමනම් අපේ වැඩසටහනේ දෙවනි භාගය ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙස ධම්මකුසල ස්වාමින්වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවිහං උප්පන්නාසේ විමුත්තා සත්ත භික්කවෝ රාග දෝස පරික්ඛීනා තින්හා ලෝකේ විසත්ති කන්ති කේචතේ අතරුං පංකං මචුදෙය්‍ය සුදුත්තරං කේහිත්වා මනුසං දේහං දිබ්බයෝගං උපච්චගුන්ති උපකෝ පලගණ්ඩෝච පුකුසාති චතේ තයෝ බදියෝ ඛණ්ඩ දේවෝච බාහුරග්ගී ච පිංගියෝ තේහිත්වා මානුසං දේහං දිබ්බයෝගං උපච්චගුන්ති කුසලී බාසසීතේ සංමාර පාසප්පහායිනං කස්සතේ ධම්ම මඤ්ඤාය අචින්දු භවබන්ධනංති න අඤ්ඤත්‍ර භගවතා නාඤ්ඤත්‍ර තව සාසනා යසදේ ධම්ම මඤ්ඤාය අචින්දු භවබන්ධනං යතනා මංච රූපංච අසේසං උපරුජ්ජති තන්තේ ධම්මං ඉදඤ්ඤාය අචින්දු භව බන්ධනಂತಿ.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, ගින්නක් කියන එක හැම වෙලේම මේ සත්වයන්ට කෘතුහලය දනවන දෙයක්. එදා ඉඳලාම ඈත අතීත ඉඳලාම මෙන්න මේ ගින්න කියන එක හැම වෙලේම මේ සත්වයන්ගේ උනන්දු ඇති කරනවා. මොකද්ද මේ කියන පරීක්ෂාවකට යෙදෙන්න මේ ගින්න හේතු වෙන්න පුළුවන්. ඉතින් අර පරිණාමයේ ඒ විමසලා බලනකොටත් මෙන්න මේ ගින්න හීලා කරගත් අවධිය පිළිබඳ විශේෂ වෙනස්කම් කිහිපයක් දකින්න තියෙනවා. ඒතකොට අවුරුදු මිලියන 2කට වගේ කලින් මෙන්න මේ පරිණාමයේ අන්න මේ මිනිස්සයා කියන සතා ගින්න හීල කරගත් අවස්ථාව පැහැදිලිව දකින්න පුළුවන්. ඒ අවස්ථාවේදී අන්න කලින් තියුණා නම් යම් කිසි මොලයක ප්‍රමාණයක් මෙන්න මේ සිදුවීමත් එක්ක ඒක දෙගුණ වෙන්න හේතු වෙලා තියෙනවා. ඒ ගින්නෙන් ලැබිච්ච ආනිසංසෙත් එක්ක අන්න වැඩි වැඩියෙන් පෝෂක පදාර්ථ ලබා ගන්න, ඒ ආහාර කඩලා බිඳලා ඒ විදියට සුදුසු ආකාරයෙන් ලබා ගන්න හැකියාවත් එක්ක අන්න පැහැදිලි වර්ධනයක් වෙනසක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ විදියට ගින්නක් කියන දේ කෘතුහලය දනවන නිසාමද කොහෙදෝ මේ ධර්මය පිළිබඳ යම් යම් පැහැදිලි කිරීම් කරන්න ඒ නොයෙකුත් සූත්‍ර දේශනාවල විවිධ ආකාරයෙන් මෙන්න මේ ගින්න කියන උපමාව ප්‍රයෝජනයට අරගෙන තියෙනවා. මේ ගින්නේ කතාව නොයෙකුත් ආකාරයෙන් පෙන්නලා දෙනවා. එතකොට සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ අන්න ප්‍රසිද්ධ දේශනාවල් අපි අහලා තිනවා. විටක කියනවා සබ්බම් භික්ඛවේ ආදිත්ත. මෙන්න මේ මහණෙනි මේ සියල්ල ඇවිල්ලා ගත්තේ වෙයි. කුමද්ද මේ සියල්ල කියලා කියනවා. අන්න ඊට පස්සේ කියනවා ඇස ඇවිල්ලා ගත්තේ වෙයි. ඇසට පෙනෙන රූප ඇවිල්ලා ගත්තේ වෙයි. කන ඇවිල්ලා ගත්තේ වෙයි. කනට ඇහෙන ශබ්ද ඇහිලා ගත්තේ වෙයි. මේ විදිහට කියාගෙන කියාගෙන ගිහිල්ලා අන්තිමට කියනවා මනස ඇවිල්ලා ගත්තේ වෙයි. මනසට එන අරමුණුත් ඇවිල්ලා ගත්තේ වෙයි. මෙන්න මේ විදිහට සියල්ල ඇවිල්ලා ගත්තේ වෙයි කියලා කියනවා. ඊට පස්සේ කියන මොකකින් ඇවිල්ලා ගත්තේ දන්න? ජාතියෙන්, ජරාවෙන්, මරණෙන්, සෝකෙන්, දුකෙන්, පරිදේවෙන් ඇවිල්ලා ගත්තේ වෙයි. මේ විදිහට උපතින්, ජරාවකින්, මරණයකින්, මේ විදිහට දුක් හන්දරාවකින් ඇවිල්ලා ගත්තේ වෙයි කියලා ඔන්න ඒ විදිහට ගින්න උපමාවට අරගෙන නොයෙකුත් අවස්ථාවල නොයෙකුත් දේශනා සිද්ධ කරනවා. ඉතින් මේ පැහැදිලි කිරීමට හේතුව වෙන්න පුළුවනි මෙන්න මේ ගින්න කියන එක මනුස්සයන්ට හැම වෙලේම කෘතිහලයක් දනවන දෙයක්. ඉතින් ඒක පිළිබඳ උපමාවක් සමග පැහැදිලි කරනකොට අන්න වැඩි වැඩියෙන් ඉතින් තව තව තේරුම් ගන්න ශක්තියක් හැකියාවක් ලැබෙනවා. ඉතින් නොයෙකුත් අවස්ථාවල සෑහෙන ප්‍රමාණයක් තියෙනවා මෙන්න මේ ගින්නේ කතාව. ඉතින් ඔන්න ගින්නේ කතාවට මම ආවේ මොකද අපිට මේ අද දවසට එදිලා තියෙන ධර්ම දේශනාවෙත් අද දවසට ඉදිරියට තියෙන කොටසෙත් මෙන්න මේ ගින්නක් පිළිබඳ කතාවක් තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේකේ සිදුවීම මොකද්ද? අන්න රාත්‍රී යාමක ඒ බොහෝ කාලයක් ඉක්ම ගියාට පස්සේ දෙවි කෙනෙක් ඒ සවැත් නුවර ජේතවනාරාමේ ආලෝකමත් කරගෙන ඇවිල්ලා මෙන්න මේ තමුන්ගේ යම් කිසි ප්‍රකාශයක් සිද්ධ කරනවා. ඉතින් ඒ ප්‍රකාශෙත් එක්ක තමයි මේ කතාව ගෙතිලා එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා යම් කිසි අදහසක් දක්වනවා. මොකද්ද මේ අදහස කියලා අපි ටිකෙන් ටික පැහැදිලි කරගන්න බලමු. සෑහෙන ලොකු රවුමක් යන්න වෙනවා. නමුත් ඉතින් කොහෙන් පටන්ගෙන මොනවා කියන්නද නෑ මට වැටහෙන්නේ කියලා හරියන්නේ නැති නිසා අපි කොහෙන් හරි පටන්ගෙන මොනවා හරි කියාගෙන ගිහිල්ලා බලමු මේ කියන කතාව ශක්ති පමණින් කොයි විදිහටද පැහැදිලි කරගන්නේ කියලා. ඉතින් එතන සඳහන් වෙන්නේ මේ විදිහට දෙවි කෙනෙක් ඇවිල්ලා අනුබුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඒකක් පස හිටගෙන මෙන්න මේ විදිහේ ගාථා වලින් තමුන්ගේ යම් කිසි අදහසක් ප්‍රකාශ කරනවා. එතකොට ඒ අදහසට පිළිතුරු ගාථා බඳිනවා බුදුරජාණන් වහන්සේ. එන්නේ විදිහට ගාථා වලින් වෙන සංවාදයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට පළවෙනියට මේ ආපු දෙවි කෙනා මෙන්න මෙහෙම කතාවක් කියනවා. අවියං උප්පන්නාසේ විමුත්තා සත්ත භික්කවෝ රාග දෝෂ පරික්කීනා තින්නා ලෝකේ විසත්තිකಂತಿ. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් සත් නමක් අවිහ බඹලොවට උප්පත්ති වශයෙන් පැමිණියාහු. කෙලෙසුන්ගෙන් මිදුනෝ රාග දේශ නැසුවෝ මේ ලොව ඇල්ම තරණය කළහ කියලා ඔන්න ප්‍රකාශ කරනවා. එතකොට මේ මොකද්ද කියන්නේ? මේ අනාගාමී බඹලොව පිළිබඳ තමයි කියන්නේ. ඒ විදිහට බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා කියලා ඔය ධම්මචක්කයේම කියනකොට අපි අහලා තියෙනවා. අවිහ අතප්පා සුදස්සා සුදස්සී අකනිටා කියලා ඔන්න විදිහට බ්‍රහ්ම ලෝක පහක් පෙන්නවා. මෙන්න මේ අනාගාමී කට්ටිය ගිහිල්ලා උප්පත්තිය ලබන. එතකොට අනාගාමී කෙනෙක්ට මේ ලෝකේ වෙන ස්ථානයක් නැහැ. සුදුසු මේ සඳහන් වෙන ස්ථාන පහ තමයි ඒ අනාගාමී කෙනෙක්ට සුදුසු විදිහට හඳුන්වන්නේ. ඉතින් එන්නේ සුදුසු ස්ථාන පහක් පිළිබඳ පෙන්නවා. එතකොට ඒකේ පහළම තියෙන බඹලෝ ගැන තමයි මේ ආපු මේ දේවතාවා එහෙම නැත්නම් මේ බ්‍රහ්මයා සඳහන් කරන්නේ. එතකොට කියනවා මොකද්ද මේ විදිහට අවිහ බඹලොවට භික්ෂූන් වහන්සේලා සත් නමක් උප්පත්ති වශයෙන් පැමිණියා. කෙලෙසුන්ගෙන් මිදුණා. රාග දෝෂ නැසුවා මේ ලොව ඇල්ම මේ තණ්හාව කියන එක තරණය කළා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වහම අන්න මේ ආපු දේවතාවව උනන්දු කරන්න වගේ මෙන්න මේ විදිහේ ප්‍රශ්නාකාර ස්වරූපයකින් මේ විදිහට අහනවා. කේචතේ අතරුං පංකං මච්චු දෙයියං සුදුත්තරං කේහිතා මානුසං දේහං දිබ්බයෝගං උපච්චගොන්ති. එතකොට මේ කෙලෙස් මඩ ඇති තරණය කරන්නට දුෂ්කර වූ සංසාර සාගරය කවරනම් කෙනෙක් තරණය කළෝද? මේ විදිහට කවරනම් කෙනෙක් මේ සැනසීම ලැබුවෝද? කවුරුනම් මිනිස්කය අතහැර දිව්‍ය යෝගය ඉක්මවාහුද? නොයේදී ප්‍රශ්නයක් අහනවා. මේ විදිහට කෙලෙස් මඩ ඇති තරණය කරන්න දුෂ්කර වූ මේ සංසාර සාගරය කවරනම් කෙනෙක් තරණය කළාද? කවුරුනම් කෙනෙක් මේ විදිහට මිනිස්කය අතහැරලා දිව්‍ය යෝගය ඉක්මෙව්වද කියලා. ඉතින් ඔය කියන කතාවේදී අපි සමහර විට අහලා තියෙනවා මෙන්න මේ සංසාරයට බඳින බන්ධන පිළිබඳ බන්ධන 10ක් විදිහට වෙන් කළා පේනවා. එහෙම නැත්නම් කොකු 10ක් විදිහට වෙන් කළා පේනවා. ඉතින් එහෙම කොකු බන්ධන විදිහට පෙන්වුවාට මොකද මේක ඇත්තටම එකම බන්ධනේම තමයි. එකම ලණුව තමයි. එකම ලණුවේ පොටවල් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ පොටවලුත් වෙනස් වෙනස් ඒවා නෙමෙයි. ඒ වෙනුවට එකිනෙකට සම්බන්ධ පොටවල් තමයි මේ පෙන්වන්නේ. ඉතින් අපි අහලා තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියලා ඔන්න ඔය විදිහට කොකු 10ක් බන්ධන 10ක් පෙන්නවා. ඕකෙන් පහක් පෙන්නවා පහළට අදින දේවල් විදිහට. පහළ කියලා පෙන්වන්නේ කොහෙද අපි හිතමු ඔය අපාය භූමි නිරය ඊට පස්සේ මනුස්ස ලෝකේ පැත්තට අදින පහක් පෙන්වනවා ඊළඟට උඩ පැත්තට අදින දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පැත්තට අදින තව පහක් පෙන්වනවා ඔන්න ඒ විදිහට ඔය 10 කොටස් දෙකකට බෙදලා වෙන් කරනවා ඉතින් අපි අහලා තියෙනවා ඔය සෝවාන් වෙන කෙනෙක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ බන්ධන තුන ඉවත් කරනවා කියලා ඔය විදිහට විවිධ තොරතුරු අහලා තියෙනවා ඉතින් මේ එකක් වෙන් වෙන්ව අපිට අඳුන්නන්න බෑ යෙවෙනුට මේ සංසාර බන්ධනේ තමයි තියෙන්නේ ඒ බන්ධනේ පොටවල් පිළිබඳ තමයි මේ කියන්නේ ඒතකොට සක්කාය දිට්ඨි කියලා ගත්තාම ඒක එක පොටක් විදිහට පේනනවා නමුත් ඔය මාන උද්දච්ච වගේ අර අන්තිම වෙනකම් ඉතුරු වෙන දේවල් වල ගත්තත් මේ සක්කාය දිට්ඨියක ස්වභාවයක් තියෙනවා ඒ විදිහේ මමත්වයක් සමග තමයි මාන උද්දච්ච වගේ දේවල් ඉදිරිපත් වෙන්න පුළුවන් ඒතකොට අර විදිහට වෙන් කළ පෙන්වුවට ඒ බන්ධනේ කිනේකට බැඳිච්ච එකිනෙකට එකතු වෙච්ච දේවල්. ඉතින් කොහොම හරි ඔන්න ඔය කියපු බන්ධන වලින් පහක් පහළට අදින දේවල් විදිහටත් පහක් ඉහළට අදින දේවල් විදිහටත් පෙන්වනවානේ. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ අහන්නේ කවුරුනම් මිනිස්කය අතහැර දිව්‍ය යෝගේ ඉක්මවාහුද කියලා අහන්නේ. එතකොට අන්න එහෙනම් මිනිස්කය විදිහට පෙන්නන්නේ එහෙම නැත්නම් අර පහලට අඳින බන්ධන පහ අතහැරියා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන ඒවා අතහැරියා ඒ මදිවට අර ඉහළට අඳින දිව්‍ය යෝගය කියලා පෙන්නන ඉහළට අඳින පහත් බිඳලා විනාශ කරා ඒතර ඉතුරු වෙලා තියෙන පහ පිළිබඳ ඒ විදිහට සඳහන් කරනවා ඒ ඉහළට අදින පහත් දිව්‍ය යෝගයේ පැත්තට අදින පහත් බිඳලා විනාශ කරා මෙන්න මේ විදිහට මේ පහේව දෙක කවුරුනම් බිඳලා විනාශ කරාද කවුරුනම් මේ අමාරු තරණය කරන දුෂ්කර වූ සංසාර සාගරය තරණය කළාද කියලා තමයි මේ අහන්නේ එතකොට ඔන්න අර ආපු දේවතාවා බ්‍රහ්මයා නැවතත් අන්න පිළිතුරු ගාතාවක් බඳිනවා උපකෝ පලගණ්ඩෝච පුක්කුසාතිච තේතයෝ වද්දියෝ ඛණ්ඩ දේවෝච බාහුරග්ගීච පිංගියෝ තේහිත්වා මානුසන්දේහං දිබ්බ යුකං උපච්චගොන්ති මෙන්න මේ පස් දෙනාගේ නම තමනන් තමයි මේ කියාගෙන යන්නේ ඉතින් අපි අහලා තියෙන ඔය නම් සමහර ඒවා උපක පලගණ්ඩ පුක්කුසාති යන මේ තිදෙනාද බද්දිය ඛණ්ඩ දේව බාහුරග්ගි පිංගිය කියන මෙන්න මේ හතර දෙනාද මේ සත් දෙනා මොවුන් මේ විදිහට මිනිස්කය ඉක්මවලා ගිහිල්ලා මිනිස්කය අතර ගිහිල්ලා දිව්‍ය යෝගියත් ඉක්මෙව්වා කියලා තමයි මේ කියන්නේ. එතකොට ওই භික්ෂූන් විවිධ තැන්වල සඳහන් වෙනවා. ওই භික්ෂූන් පිළිබඳ විස්තර. දැන් ওই කුක්කු පුක්කුසාති රජතුමා ගැන එහෙම සඳහන් වෙනවා. මේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අදහසකින් ඒ පණිවිඩය අරගෙන රජකමුත් අතහැරලා පැවිදි ස්වරූපයක් එයාම හදාගෙන යම්කිසි සිවුරක් වගේ එකක් පොරෝගෙන යන්න බුදුන් හොයාගෙන එනවා. බුදුන් හොයාගෙන මේ විදිහට බොහොම කැපවීමෙන් හොයාගෙන එන තැනැත්තා මග නැවති නැවති දුර ගමනක් නෙන්නේ. එහෙම එනකොට එක්තරා අවස්ථාවක යම්කිසි අපි හිතමු යම්කිසි ඔය වෙයා හවුස් එකක වගේ යම්කිසි ඉඩකඩක කාගෙන් හරි අවසරයක් අරගෙන රාත්‍රිය ගෙවන්න අවසර ලබා ගන්නවා. ඉතින් එහෙම රාත්‍රිය ගෙවෙනකොට එතෙන්ට තව භික්ෂුවක් පැමිණෙනවා. ඒ භික්ෂුව ඇවිල්ලා කියනවා මේ ස්ථානයේ අයිතිකාරයාගෙන් අහනවා මටත් මෙතන රාත්‍රියක් ගෙවන්න පුළුවන්ද? මට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන්ට කලින් ඇතුළට වැදගත්ත භික්ෂුවක් ඉන්නවා. එයාට කැමති නම් එයාගෙන් ප්‍රශ්නයක් නැත්තම් ඔබ වහන්සේත් මේ රැය ගත කරාට කමක් නැහැ කියලා අයිතිකාරයා කියනවා. ඉතින් මේ දෙවණියට ආව භික්ෂුව ගිහිල්ලා අර කැතුලට ගිහිල්ලා ආනෝ මටත් මෙතන රාත්‍රි ගත කරන්න කමක් නැද්ද කියනවා. කමක් නැහැ, ඔය ඉඩ තියෙන්නේ. ආයසතුනුත් ඇවැත්නි කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඇවැත්නි, ඔබත් ඔය සුවසේ ගෙවන්, කල් ගෙවන් කියලා කියනවා. ඉතින් එහෙම කියලා ටික වෙලාවකින් ඉතින් ආයෙනම් මේ කවුද මේ ඇවිල්ලා තියෙන්නේ? අන බුදුරජාණන් වහන්සේ තමයි මේ හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. අතරමඟටම ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා අර විදියට ආගන්තුකෙක් විදියට ඇවිල්ලා අන්න රැයක් ගත කරන්න මේ විදිහ අවස්ථාවක් හදාගන්නවා. හදාගෙන ඉවරලා ඉතින් මොකද ටිකක් වෙලා යනකොට හිතන කල්පනා කරනවා මේ තැනැත්තා මං වෙනුවෙන්ම මේ විදිහට පැවිදි වෙලා මා අපේක්ෂාවෙන් මේ විදිහට රජකමත් අතහැරලා මේ විදිහට යන කෙනෙක් මෙයාට ධර්මය දේශනා කරා නම් හරි කියලා අන්න මේ බණක් කියන්නම් කියලා ඉතින් යම්කිසි විස්තරයක් කරනවා. විස්තරය කරගෙන යනකොට තේරෙනවා මේ ඇවිල්ලා තියෙන්නේ මම හොයාගෙන ගියපු ශාස්ත්‍රෝන් වහන්සේ. අර විදිහට වැඩේ අවසන් වෙනකොට ඒ තැනැත්තා මේ බුක්කුසාති කියන ඒ ශ්‍රමණයා ගන්න අනාගාමි වුණා කියලා තමයි අපි රහණ තියෙන්නේ. ඉතින් දෙපාමුල වැටිලා කියනවා භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේන මම ඇවැත්නි කියලා ආමන්ත්‍රණය කරා. ඒකට මට සමා වෙන්නේ එහෙම ආමන්ත්‍රණය කරන්න සුදුසුයි කියලා මම හිතුවා. මට මේ ශාසනයේ පැවිද්ද උපසම්පදාව දෙන්න. ඉතින් එහෙම කිව්වහම හරි එහෙනම් සිවුරු පිරිකර හරිද ගිහිලා සිවුරු පිරිකර නැතුව පැවිදි කරන්න බෑ සිවුරු පිරිකර හොයාගෙන එන්න කියලා ප්‍රකාශ කරනවා. ඉතින් සිවුරු පිරිකර හොයන්න ගමට ගියපුවාම මොකද වෙන්නේ? අන්න කුලප් වෙච්ච එළ දෙනක් එනලා මෙන්න මේ බුක්කුසාතිව මරණයට පත් කරනවා. එතකොට ඒ කෙනා තමයි මේ අවිහ බඹලෝකෙ ගිහිල්ලා උප්පත්ති ලැබුවා කියන්නේ. අර විදියට අනාගාමී වෙච්ච කෙනෙක් අන්න මරණයට පත් වෙලා මේ ගිහිල්ලා උප්පත්ති ලැබුවා කියලා මේ පස්සේ දෙවි කෙනෙක් ඇවිල්ලා කියන්නේ ඒ කෙනා තමයි. ඒ විදියට ඉතින් හත් දෙනෙක් පිළිබඳ සඳහන් වෙනවා. ඉතින් ඔය එළදෙන් ප්‍රහාරත් හරියට තියලා තියෙනවා ඒ දවස්වල. සෑහෙන මේ අපි අහලා පුරුදු ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම ඔන්න ඔය විදියට එළදෙන් ප්‍රහාර නිසා මරණයට පත් වෙලා තියෙනවා. බාහ්‍ය දාරු චීර පිළිබඳ කතාවක් තියෙනවා. දැන් මේ පුක්කුසාති රජතුමා පිළිබඳ කතාවක් තියෙනවා. ඊට පස්සේ අර විදියට සුප්පබුද්ධ කුට්ටි කියන කෙනෙක් පිළිබඳ කතාවක් තියෙනවා. ඔක්කොමලට හේතු වෙලා දෙන්නේ එළදෙන් ප්‍රහාර තමයි. ඒ විදිහේ එකක් හින්දා තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. එතකොට එළදෙන්ුන්ගෙන් කට්ටියට ඒ දවස්වල සෑහෙන කරදර තිවිලා තියෙනවා. ඉතින් කොහොම කොහොම හරි ඉතින් මෙහෙම හත් දෙනෙක්ගේ නම් කිව්වට පස්සේ ඊදාසේ භාග්‍යතුන් වහන්සේ නැවතත් මේ විදිහේ ගාතාවක් කියනවා. කුසලී බාස සීතේසං මාර පාසප්පහායින කසතේ ධම්මමඤ්ඤාය අච්චින්දු භවබන්ධනಂತಿ. මේ මරුගේ මලපුඩුව දුරලු ඔවුන්ගේ ගුණ පඬිත ඔබ කීවා. මේ ආපු පඬිත දෙවි කෙනා මේ විදිහට මරුගේ බන්ධනය මලපුටුව ඉක්ම වූ ඒ පිරිසගේ ගුණ කිව්වා. ඔවුහු කාගේ ධර්මයක් දැනගෙන මේ සසර බැමි ඉක්මෙව්වද? ඔවුන් කාගේ ධර්මයක් අහලා කාගේ ධර්මයක හික්මිලාද මේ විදියට සසර බැමි ඉක්මෙව්වේ කියලා ඔන්න තව ප්‍රශ්නයක් විදියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතොර කියනවා න අඤ්ඤත්‍ර භගවතා නාඤ්ඤත්‍ර තව සාසන යසදේ ධම්ම මඤ්ඤාය අච්චින්දු භව බන්ධන. මේ ස්වාමීන් වහන්ස භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මය දැනගෙන තමයි මේ පිරිස මේ විදියට සසර බැමි ඉක්මෙව්වේ. ඔබ වහන්සේ අර වෙන කෙනෙක්ගේ ධර්මය දැනගෙන නෙමේ. ඒ වගේම ඔබ වහන්සේගේ ශාසනය හැර වෙන ශාසනයක නෙමේ කියලා ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේම ශාසනය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගෙන තමයි මේ පිරිස මේ විදිහට සසර බැමි ඉක්මෙව්වේ. මේ විදිහට මාරයාගේ මලපුඩුව ඉක්මෙව්වේ. එහෙම නැතු වෙන ශාසනයක වෙන පිරිසකගේ අනුග්‍රහයකින් නෙමෙයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා යත්තනාමංච රූපංච අසේසං උපරොජ්ජති තන්තේ ධම්මං ඉදඤ්ඤාය අච්චින්දු භව බන්ධනಂತಿ. යම් තැනක නාමයත් රූපයත් අන ප්‍රතිස්ථාවක් නොලබාද ඒ නිර්වාණ ධර්මය දැනගෙන තමයි ඔවුන් මේ සසර බැමි ඉක්මෙව්වේ. සසර බැමි බින්දේ කියලා මෙන්න මේ ආපු දේවතාවා භාග්‍යතුන් වහන්සේට ගාථා කිහිපකින් ප්‍රකාශ කරනවා. ඉතින් මේ කවුද ඇවිල්ලා තියෙන්නේ කියන විස්තරය පිළිබඳ කොටසක් තව ඉදිරියට තියෙනවා. ඒක අපි ඊළඟ සතියට තියාගෙන අද මේ කියපු කතාවත් එක්ක ඉදිරියට යන්න බලමු. ඉතින් මේ විදියට සසර බන්ධනයක් මාරයාගේ මලපුඩුවක් ඉක්මවන දෙයක් ගැන කියනවා. ඒ ඉක්මවන්නේ කොහොමද කියන යම්කිසි ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඉතින් මේ ප්‍රතිපදාවේ ගියපු කට්ටියට ලැබිච්ච සහනයක්, ඒ ගියපු පිරිස පිළිබඳ උදාන ප්‍රකාශයක් තමයි මෙතන තියෙන්නේ. මේ විදිහට භික්ෂූන් වහන්සේලා හත් නමක් මෙන්න මේ ආකාරයෙන් උප්පත්තිය ලැබුවා. මෙන්න මේ ආකාරයෙන් මේ අවිහ බඹලොවට පැමිණියා කියලා ඒගොල්ලන්ගේ ගුණ වැයුමක් තමයි මෙතෙන්දි මේ ආපු දේවතාව සිද්ධ කරන්නේ. එතකොට මේ කියන ප්‍රතිපදාව මොකද්ද කියන යම් කිසි පැහැදිලි කිරීමකුත් එක්ක තව ටිකක් අපි ඉදිරියට යන්. දැන් අපි දැකලා තියෙනවා අපි සාමාන්‍ය ගෙවන ජීවිත බොහොම අමුතු විදිහේ ජීවිත. ඒ ජීවිතවලදී අපි මොනවටද වැඩි කාලයක් වැය කරන්නේ කියලා බැලුවොත්, ඉතින් අර සංසාර ගමන යන්න හේතු වෙන කරුණු තමයි වැඩි වැඩියෙන් ඒ තැන්වල තියෙන්නේ. වැඩි වැඩියෙන් මේ විදිහට කාලය වැය කරන්නේ මේ ස්වභාවික ගමනට අනුව. දැයියෙත් කෙනෙක් ඇවිල්ලා කියනවා මේ එනවටවත් දෙමව්පියෝ කැමති වුණේ නැහැ. මම මේ සති දෙකකට එන්න හදලා සති දෙකකට එනවට කැමති වුණේ නැහැ. ටික ටික කල් දානවා, ටික එක එක හේතු කියනවා. අන්තිමට ස්වාමීන් වහන්සේ තරහ වෙලා බැන කියාගෙන තමයි මේ නික්මිලා ආවේ. එහෙම කැමති නැහැ. පන්සලයකට යනවා ගිහිල්ලා එනවා කිව්වට ඔච්චර බය වෙන්නෙත් නැහැ. ඊළඟට අපි හිතමු හොටෙල් එකකට ගිහිල්ලා සති දෙකක් ජොලි කරලා කාලා බීලා එනවා කිව්වට බය වෙන්නෙත් නැහැ. පිටරටකට ගිහිල්ලා සති දෙකක් නෙමෙයි අවුරුදු දෙකක් ඉඳලා එනවා කිව්වත් ඔච්චර දෙමව්පියෝ බය වෙන්නේ නැහැ. නමුත් මේ වගේ ස්ථානයකට මේ වගේ වැඩකට එනවා කිව්වොත් අන්න මොකද වෙන්නේ? අමුතු රත්විල්ලක් රත් වෙනවා. අමුතු විරෝධයක් දක්වනවා. මොකද ඒගොල්ල කැමති අර විදිහට ඒ කට්ටිය ගියපු සුපුරුදු ගමන යනවට. දරුවෝ හදාගෙන රැකියා කරගෙන ඒ වලිගේ හපාගෙන ගෙවන ජීවිතේ ගත කරනවට ඒ පිරිස් කැමති. දවසක් මම ඔය පහල යම්කිසි බුද්ධානුමෝදනා වේලාවක ඒ පිරිසට බණ කියනකොට අන්න අම්මයි දුවයි එක ළඟ වාඩි වෙලා ඉන්නවා. එකම වගේ අර අවුරුදු 30ක වගේ වෙනසක් තමයි තියෙන්නේ. ඒතර ඒක දැක්කහම කියවුනේ මොකද්ද? අන්න තමුන්ගේ මවගේ හරහා බලන්න තමුන්ට ලක් වෙන ඉරණම මොකද්ද කියලා. ඔය ලස්සනට තියෙන රූප ස්වභාවයට මොකද වෙන්නේ කියලා බලන්න. කල්ගත වෙනකොට මොන මොන ප්‍රශ්න වලටද මූණ දෙන්නේ වෙන්නේ කියලා බලන්න. තමුන්ගේ පියාගේ හරහා බලන්න තමුන්ගේ ජීවිතේ ඉදිරි කාලෙ දිහා. ඒගොල්ලෝන් ගෙවන ජීවිත දිහා. ඒව අනුව මටත් මේ ගමන තමයි උරුම වෙලා තියෙන්නේ කියන දැක්මක් අපිට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන්ගේ ආචි සීය දිහා බැලුවාම හඳුන ගන්න පුළුවන් යන්න තියෙන ගමන මොකද්ද කියලා. ඒක තමයි ගමන. ඔය ගමන යනවට හරි කැමැත්තක් තියනවා දෙමව්පියොත්. හරි කැමැත්තක් තියනවා ඥාතියොත්. ඒ ගමනේ යන්න හැමෝම අනුග්‍රහ කරනවා. ඔය අනුග්‍රහය මොන වගේද? අන්න මාළුවා වැලක කතාවක් මට මේ ළඟදි දවසක දකින්න ලැබුණා. සූත්‍ර දේශනාවක හරි ලස්සනට මෙන්න මේ අනුග්‍රහය පිළිබඳ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. කරන්නේ කොහොමද කියනවා. ඔන්න බොහොම අගනා විදිහට හැදිච්ච සල් ගහක් යටට, මහ විශාල විදිහට හැදිච්ච සල් ගහක් යටට අන්න මාළුවා කරලක් පුපුරලා මාළුවා ඇටයක් වැටුණා. එතකොට මේ මාළුවා වැල කියන්නේ මොකද්ද? අන්න මේ ගහකට පිළිලයක් විදිහට හැදිලා ඒ ගහම විනාශ කරන જાතියේ වැලක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් කියනවා මේ විදිහට මාළුවා ඇටයක් වැටුණාම මේ ගහේ ඉඳිය දේවතාවට අන්න දාඩිය දාන්න පටන් ගත්තා. මානසික වෙහෙසක් පීඩාවක් ඇති වුණා. අයියෝ මගේ ගහ මුලම වැටුණානේ මේ ඇටේ කියලා. ඉතින් මොකද කරන්නේ? අර වටපිට ආවේ ඉන්න අසල්වාසී දෙවිවරු ලං වෙලා කියනවලු, ප්‍රිය හිතවත ඔබ බය වෙන්න එපා. මේ ඇටේ මෙහෙම වැටුණට ඕක පැල නොවෙන්න ඉඩ තියෙනවා. ඕක මේ විදියට සතෙක් කන්න ඉඩ තියෙන ඌරෙක් වගේ එකෙක්. කුරුල්ලෙක් අරගෙන යන්න ඉඩ තියෙනවා, වේයෝ කන්න ඉඩ තියෙනවා, සමහර විට පුස්ද දන්නෙත් නැහෙනි. ඒකින්ද ඔබ බය වෙන්න එපා, ඔබ ඒ විදිහට වෙහෙසෙන්න එපා. මේ ඇටේ මෙතන වැටුණට ඕක පැල නොවෙන්න ඉඩ තියෙනවා කියලා අන්න අර මේ වටපිටාව ඉන්න කට්ටිය එකතු වෙලා ඔය දෙමව්පියෝ ඥාතියෝ වගේ මෙන්න මේ තැනැත්තව අස්වාසනෝ. ඉතින් ඔහොම කිව්වාට මොකද, ටික දවසකින් මේ ඇටේ පැල වුණාලු. පැල වුණාට මොකද, මේ වැල ටිකක් වර්ධනය වෙනකොට මේ ගහේ ස්පර්ශය මට ප්‍රියයි කියලා මේ ගහ බදාගත්තලු. බදාගත්තට මොකද, තව ටිකක් කල් යනකොට හොඳට අතුපතර දිගේ ගිහිල්ලා වර්ධනය වුණාලු. වර්ධනය වුණාට මොකද, තව ටික කාලයක් යනකොට අන්න කුඩයක් කිහිල්ලුවා වගේ මේ මුළු ගහම වහගෙන මේ වැල පිහිටියලු. ඊට පස්සේ මොකද වෙන්නේ, අන්න යම් කිසි අත්තක් තියනවාද, ඒ අත් ඉඳලා අරලු බහිනව පහළට. යම් කිසි තැනක තැනක් තියනවාද, එතන ඉඳලා අරලු බහිනව පහළට. ඉතින් මොකද වෙන්නේ, අර අරලු බැහැලා අන්න ටික ටික යම් කිසි මේ අත්තු බිඳිනවා, මේ විදිහට මේ ගහ විනාශ කරනවා, මේ ගහේ තියෙන පෝෂණය සාරය උරා ගන්නවා. ඒ උරා ගැනීම හේතුවෙන්, ඒ විදිහට ඒ විනාශයේ හේතුවෙන් අර ගහේ ඉන්න රුක් දේවතාවා බොහෝ දුක් පීඩා විඳිනවා. නැවත නැවත වේදනාවට, නැවත නැවත වෙහෙසට, දුකට, පීඩාවට පත් වෙනවා. ඔන්න මාළුවා වැලක. ඉතින් ඒ වගේ දෙමව්පියෝ ඥාතීනුත් ලං වෙලා කියනවා, මේක මේ පුස් වෙන්න පුළුවන්, ඕක ඔච්චර අමාරු වෙන එකක් නෑ, ඕක ඔය තිබුණට ඕක සතෙක් කන්න ඉඩ තියෙන ඕක පැලවෙන එකක් නෑ කියලා අපි අස්වසන්න උත්සාහ කරනවා. නමුත් මොකද වෙන්නේ, ටික දවසකින් පැලවෙනවා. පැලවිලා වැළඳ ගන්නවා, වැළඳගෙන අන්න වහගෙන සිටිනවා. වහගෙන ඉඳලා නොයෙකුත් දුක් පීඩා වේදනා ලබා දෙනවා. ඕක තමයි ධර්මතාවය. ඒතර කවුරු නෑ කිව්වත්, කවුරු ඕක වෙනස් කරන්න හැදුවත් ඒක සත්‍ය වෙන්නේ නෑ. ඒ වෙනුවට නැවත නැවත දුකට, පීඩාවට, වෙහෙසට පත්වීමක් විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ওই පාප මිත්‍ර ආශ්‍රය ගැන නම් හරි මනාපයි හැම කෙනාම, හරි උනන්දුයි හැම කෙනාම. මොන මොනවා හරි ඒ වගේ වැඩකට යන්න කතා කරොත් නම් ගොඩාක් කැමති. වරෙන් මචං මාමුදේ නාන්න යන්න කිව්වා නම් ගොඩ දෙනෙක් කැමති. දැන් මේ විදිහට මේ ජීවිතයක් ගෙවන කොටත් කිව්වට විශ්වාස කරන්න අප්පා, සමහරු ඇවිල්ලා අහනවා, ඇයි අප්පා ඔය වගේ නිකන් ජොලි වැඩකට යන්න කතා කරන්න ඇත්තේ? ඇයි මේ මහාමෝදේ නාන්න යන්න වගේ දෙයකට කතා කරන්න ඇත්තේ? ඇයි ඒ වගේ ජොලි එකට සෙට් වෙන්නේ නැත්තේ කියලත් අහනවා. එහෙමත් අහනවා. ඒතර මේ මෝදේ නාන කතාවක් ගැන නම් නෙමෙයි කියන්නේ. මේ වෙනුවට ඒ වෙනස් විදිහක දෙයක් කියන්නේ. ඉතින් කොහොම කොහොම හරි ඔය විදිහේ ආශ්‍රයයට නම් ගොඩ දෙනෙක් කැමති. ඔය විදිහේ අනුග්‍රහවලට නම් ගොඩ දෙනෙක් කැමති. ඒ වගේ අනුග්‍රහ කරන කට්ටිය බොහොම ලං වෙලා සිප වැළඳගෙන කල් ගෙවනවත් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ කට්ටියට මම නම් කියන්නේ, කැමති විදිහක කල් ගෙවන්න, සුදුසු ආකාරයෙන් කටයුතු කරන්න. ඔය ඇටේ පැලවෙන්නේ නැහැ, කවර දවසක පැලවෙනවා. ඔය පැලවෙච්ච පඳුර දවසක ඔය රුක බදා ගන්නවා. බදාගෙන වර්ධනය වෙනවා. වර්ධනය වෙලා අර විදියට කුඩයක් කිහිලව වගේ සිටිනවා. සිටලා අත්ෙන් අත බිඳලා දැඩි වේදනා දෙමින් මරණයට, විනාශයට පත් කරනවා. ඒක තේරෙනවා නම් කෙනෙක් අන්නේ තැනැත්තා වෙහෙසකින් හරි, අමාරුවකින් හරි, පීඩාවකින් හරි යම් කිසි ප්‍රතිපදාවකට වැටෙනවා. ඒකයි අද බුදුරජාණන් වහන්සේ කියන්නේ, මේ සියල්ල ගිනිගත්තේ වෙයි. මොනවැන්ද ගිනි අරගෙන තියෙන්නේ, මොනවැන්ද ඇවිල්ලාගෙන තියෙන්න, දුකෙන්, පීඩාවෙන්, දෝමනස්සෙන්, වෙහෙසෙන්, මේ විදිහට නැවත නැවත උපතින්, මරණයෙන්, ජරාවෙන්, ලෙඩ රෝගවලින් ඇවිල්ලා ගත්තේ වෙයි. එහෙම දකින කෙනෙක් අන්න යම් කිසි ප්‍රතිපදාවකට වැටෙනවා. ඒ ප්‍රතිපදාවේ ගිය පිරිසක් ගැන තමයි මේ දේවතාව ඇවිල්ලා මේ වර්ණනා කරන්නේ. ඒතර ප්‍රතිපදාවක් නැතුව ওই විදිහේ ගමනක් යන්න බෑ. ওই විදිහේ නිවීමක් ලං කරගන්න බෑ. එතකොට කියනවා, ජානතෝ පස්සතෝ ආසවානං කයවදාමි, කයං වදාමි න අජානතෝ අපස්සතෝ. දනිමින් දකිමින් තමයි මේ ආශ්‍රව දුරු කරන්න ඕනේ. නොදමිනින්, නොදකිමින් ඒව දුරු වෙන්නේ නැහැ. එහෙම දුරු වෙනා නම් ඉතින් මේ කවෙලහට ඉතින් ඔය ආපු ගමනේ හැටියට නිවන් දැකලා තියෙන්නේ බෑ. එහෙම දුරුවීමක් වෙන්නේ නැහැ. එහෙම ඉබේ කනාවට මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ වෙනුවට යම්කිසි ප්‍රතිපදාවක් තියෙනවා අනිවාර්යෙන්. ප්‍රතිපදාවේ දනිමින් දකිමින් තමයි මේ ක්‍රියාව සිද්ධ කරන්න පුළුවන්. එතකොට කියනවා අන්න කුකුළු ගඳ ගස්සෝනෝ කියන කතාවක් කියනවා. ඒ මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ අපි හිතමු දැන් මේ සිහිය පුරුදු කරනවා මෙතන. ඒ සිහිය පුරුදු කරන දේ හඳුන ගන්න ඕනේ. නැවත නැවත කරන්න ඕනේ. නැවත නැවත යෙදෙන්න ඕනේ. මෙන්න මේ විදියට ගොඩාක් කාලයක් මේක හුරු කරන්න ඕනේ. ඕක ගැන පිළිබඳ වචන එක එක වචන වලින් පෙන්වනවා. ආසේවිතාය, භාවිතාය, බහුලී කතාය, යානි කතාය, වත්තු කතාය, අනුට්ටිතාය, පරිචිතාය, සුසුමාරද්දාය. මේක ඉස්සෙල්ලා දැන හඳුන ගන්නවා. මේක පුරුදු භාවිත කරනවා, පුරුදු කරනවා. භාවිතාය, බහුලී කතාය, වැඩි වැඩියෙන් කරනවා. යානි කතාය, මේක නිකන් යානයක් වගේ සති යානෙන් තමයි යන්නේ, සිහියෙන් තමයි එහෙම යන්නේ, වැඩකට වැඩ කටයුතු කරන්නේ. වත්තු කතාය, මේක අර වාස්තුවක්, ඉඩමක්, ෆවුන්ඩේෂන් එකක් කරගන්නවා. අනුට්ටිතාය, අනුව හිට ගන්න. ඔන්න ඔය විදිහට මේ පුරුදු කිරීම තුලින් තමයි මේ විදිහේ සැනසීමක්, මේ විදිහේ නිවීමක් ලං කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔකට කියන්නේ කුකුළු ගඳ ගස්ස ඕනවා කියලා. කුකුළු ගඳ ගස්සනවායි කියලා කියන්නේ මොකද්ද මේ කියනවා? කිකිලියක් විජුවට 8ක් 12ක් වගේ එකක් දමලා මේක උඩ හොඳට වාඩි වෙලා මේක රකිනවා. නැවත නැවත උණුසුම ලබා දෙනවා. අර විදිහට හොරාට ආවට ගියාට නෙමෙයි, නැවත නැවත උණුසුම ලබා දෙනවා. එතකොට කවදාවත් හොරාට රැක්ක බිත්තර වලින් පැටව බිහි වෙන්නේ නැහැ. නමුත් අන නියමාකාරයෙන් රැක්ක බිත්තර වලින් පැටව බිහි වෙනවා. ඒ වගේ මෙන්න මේ ප්‍රතිපදාවත් අන්න අර කුකුළු ගඳ ගස්ස ඕනවා කියලා කියන්නේ. කුකුළු ගඳ ඉතින් හොරාට ගැව්වොත් එක එක්කෙනා දන්නවනේ ඉතින්. එතකොට ඉතින් අර පුස් බිජුවක් විතරයි ඉතුරු වෙන්නේ. වැඩක් ඇති බිජුවක් ඉතුරු වෙන්නේ නැහැ. අන්න නිවැරදි ආකාරයෙන් ප්‍රතිපදාවක් කරොත් අන්න ඒ දැනත්තට දකින්න පුළුවන් මේ ටික දවසකින් පැටව නික්මෙනවා. ටික දවසකින් ඒ විදිහේ ප්‍රතිඵලයක් ලැබෙනවා. කොයි විදිහටද ඒ ප්‍රතිඵල ලැබෙන්නේ? මේ අද දවසේ මෙච්චර ප්‍රමාණයක් රැක්කා, ඊයේ මෙච්චරක් රැක්කා, හෙට මෙච්චරක් රැක්කා, ඔහොම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට කාලයක් තිස්සේ කරගෙන කරගෙන යනකොට එකපාරට මෙතන අතර තේරෙනවා කලින් මෙහෙමයි තියුනේ, අන්න දැන් මෙච්චර පමණක් මේක වෙනසකට, පරිවර්තනයකට භාජනය වෙලා තියෙනවා. අර දවස දවස අකවුන්ට්ස් නැති වුණාට අන්න එකපාරට අවුරුදු ගණනක් ගිහිල්ලා හරි කමක් නැහැ. එකපාරට මේ තැනතර තේරෙනවා මේක පටන් ගන්නකොට මම මේ විදිහේ පෙළීමකින්, මේ විදිහේ ගිනි ගැනීමකට ලක් වෙලා ඉඳියා. දැන් මම මේ විදිහේ නිවීමකට ලක් වෙලා තියෙනවා. අන්න සාපේක්ෂව මේ ප්‍රතිඵලේ අත්දකිනවා. මේ සම්පූර්ණ ගිහිලි ඉවර කළා නෙමෙයි, ඒ වෙනුවට සාපේක්ෂ වෙනසක් අත්දකිනවා. කලින්ට සාපේක්ෂව මට සහනයක් ලැබිලා තියෙනවා කියන දැනගැනීම මේ තැනත්තා සිද්ධ කරනවා. අන්නේ දැනගැනීමක් ගැන තමයි මේ කියන්නේ. ඒ විදිහට කරන ප්‍රතිපදාවක් ගැන තමයි මේ කියන්නේ. අන දනිමින් දකිමින් තමයි මේවා ටික ටික දුරු කරන්න පුළුවන්. ඉතින් එහෙම දුරු කරපු කෙනෙක් අන දවසක අර කී විදිහට මේ බන්ධනේ කඩාගෙන යනවා. ඒකත් මේ එකපාර කැඩෙනව නෙවෙයි, ටික ටික තමයි මේ බන්ධනේ දුර්වල වෙන්නේ. ටික ටික දුරල එනකොට මේ තැනතරත් තේරෙනවා දැන් ඉස්සර තරම් බන්ධනයක් නැහැ. දැන් ඉස්සර තරම් ওই විදිහට වෙහෙසක් දෙන්නේ නැහැ. දැන් ඉස්සර තරම් මෙච්චර පීඩාවක් දෙන්නේ නැහැ කියලා මේ තැනත්තටම දකින්න පුළුවන්. තියෙන මේ විදිහේ පරිවර්තනයක් පිළිබඳ කතාවක් තමයි මේ කියන්නේ. මේ විදිහේ පරිවර්තනයකට ලක් වෙච්ච පිරිසක් ගැන තමයි මේ කියන්නේ. එතකොට අර විදිහේ එළදෙන් ප්‍රහාරයකට ලක් වෙලා මරණයටපත් වුණාද? අනේ යම් කිසි විදියක සැනසීමක් දිහාවට තමයි එතනත්තා ගිහිලා තියෙන්නේ. දැන් ඔය අපි හිතනවා මේ 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 පුරුදු කරන වැඩේ මරණ මොහොතේදි නිින්දෙදි පුරුදු කරන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට ඒ අවස්ථාවේදී ඉබේ යන ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. එතකොට නිින්දෙදි මැරෙන්න බය වෙ කොට දෙන්නේ නිින්දෙදි මල කොහෙයිද දන්නේ නැහැ. අපේ සීයත් මලෙන් ඉන්දෙදි තමයි කොහේ ගියාද දන්නේ. ඊළඟට ඔය මරණ මොහොතේදී ඔය කියන සෙල්ලම් දාන්න බෑ. ඒ වෙනුවට අන්න ස්වභාවිකව පාලනයකින් තොර ක්‍රියාදාමයක් තමයි තියෙන්නේ, ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කලින් කරපු හුරුව තමයි මේ කෙනාට පිටට හිටින්නේ. දැන් අර මහානාම ශාක්‍ය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි මම මේ රජකම් කරන කෙනෙක්. මහානාම ශාක්‍ය ගැන සමහර විට අහලා ඇති, අනුරුද්ධ හාමුදුරුවන්ගේ සහෝදරයා. එතන අනුරුද්ධ හාමුදුරුව රජකම් කරන්න තමයි හිටියේ, මහානාම ශාක්‍ය පැවිදි වෙන තමයි ඉඳි. ඉතින් කියනවා එනවා ඔබ රජකම් කරන්න මම පැවිදි වෙන්නම් කියලා මහානාම ඇවිල්ලා කියනවා. කිව්වාම අනුරුද්ධ ඒ තරුණයා අහනවා, මේ රජකම් කරන්නේ මොන වගේ වැඩද, මොන මොන ටික අද කරන්න තියෙන්නේ? ඊට පස්සේ කියනවා මේ වෙලාවට ඇරෙන්න ඕනේ, මේ විදියට ගිහිල්ලා කරන්න ඕනේ, මෙතෙන්ට යන්න ඕනේ, අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, මේ විදියට අන්තපුරේ බලා ගන්න ඕනේ කියලා ලොකු ලිස්ට් එකක් කියනවා. කිව්වට පස්සේ කියනවා මේ අනුරුද්ධ තරුණයා, අයියෝ ඔච්චර වැඩ කටයුතු තියෙනවනම් මට බෑ ඕක කරන්න, එහෙනම් ඔබ රජකම් කරන්න මං ගිහිල්ලා පැවිදි වෙන්නම් කියලා. එහෙම ගිහිල්ලා තමයි අනුරුද්ධ හාමුදුරුව පැවිදි වුණේ. එතකොට ආරකේ නාව කොහොම හරි ඉතින් ගෙදර හිර වුණා, ගී ගෙදර හිර වුණා. ඉතින් හිර වුණා අමාරුවටද කොහෙද නිතර නිතර ඇවිල්ලා තමුන්ගේ වෙහෙස පීඩාව ප්‍රකාශ කරනවා. නැවත නැවත බුදුරජාණන් වහන්සේ හමු වෙමින් මේ පිළිබඳ උපදෙස් පතනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් ගැන තමයි මේ කියන්නේ. කියනවා මේ නගරේ, මේ ශාක්‍ය දනව්වේ, මේ කිඹුල්වත් නුවර මේ විදිහට බොහොම ජනාකීර්ණ සහිත ස්ථානයක්. කුලප්පේච්ච ඇත්තෝ ඉන්නවා, කුලප්පේච්ච අස්සයෝ ඉන්නවා, කුලප්පේච්ච වාහන තියෙනවා, කුලප්පේච්ච එළදෙන්නු ඉන්නවා. ඉතින් මට හරි බයයි මේ මොකෙක් හරි මම මේ පයර බැහැල යන වෙලාවක ඇවිල්ලා මාව යට කරගෙන යයි කියලා, මාව තලලා පෙළලා විනාශ කළ දායි කියලා. ඒ විදිහේ මරණයකට ලක්ුණොත් භාග්‍යවතුන් වහන්සේ මම දැන් කාලේ පාරවල් වල යනකොට තියෙන බියම තමයි ඔය කියන්නේ. ඉතින් ඒ විදිහේ මරණයකට ලක්ුණොත් මගේ උපත්තිය, මගේ පරලෝකේ මොන වගේ වෙයිද දන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එහෙම කිව්වම බුදුරජාණන් වහන්සේ කියන මහානාම ඔබට ඔච්චර බය වෙන දෙයක් නැහැ. ඔබ මේක පුරුදු කරපු කෙනෙක්. ඔබ මේක පුරුදු කරලා තියෙන හින්දා, ඔබ මේක නැවත නැවත අර විදිහට කුකුළු ගඳ ගස්සෝලා තියෙන නිසා ඔබට මරණ මොහොතේදී බය වෙන දෙයක් නැහැ. මොකද මේ ධර්මය ඔබට පිහිටට මරණ මොහොතේදී ඉදිරිපත් වෙනවා. ඔබේ හිත උඩට යන ස්වභාවයේ ඇති හිතක් ඔබට තියෙන්නේ. අර විදියට මැරිලා කය පහළට වැටෙද්දී, කය පොළොවට වැටෙද්දී ඔබේ හිත ඉහළට ගමන් කරනවා. ඒ හුරුව ඔබ හදලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කළ උපමාවකුත් දෙනවා. යම් කිසි විදියක මුට්ටියකට දාලා ගිතෙල් කට වහලා කෝට්ටක ගැට ගහලා මුදු විදිය බලන්න මේ උපමාව දෙන්න ධර්ම වෙහෙස. ගිතෙල් මුට්ටියකට දාලා කට බැඳලා කෝට්ටක ගැට ගහලා වතුරට ඔබනවා. වතුරට ඔබලා මේකකින් හරි මේ වතුර තුලදී මේ ගිතෙල් කලේ බිඳිනවා. බිඳහම මොකද වෙන්නේ කියලා අහනවා. එතකොට අන්න අර කටු ටික බරට පහළට යනවා, ගිතෙල් ටික ඉහළට එනවා. අන්න ඒ වගේ ඔබගේ ශරීරයේ පහළට පොළොවට වැටෙද්දී හිත උඩට යන ස්වභාවය ඇති. මොකද්ද හේතුව? අන්න ඔබ මේ විදිහට නැවත නැවත කුකුළු ගඳ ගස්සෝලා තියෙනවා. ඒ විදිහට ප්‍රතිපදාවක් නැවත නැවත හුරු කරලා තියෙනවා. අන්නේ හුරු කිරීමේ හේතුවෙන් තමයි මේ පහසු ඔබට ලැබිලා තියෙන්නේ කියලා අර මහානාම ශාක්‍ය රජතුමාට හිත සැනසෙන්නේ යම්කිසි ප්‍රකාශයක්, යම්කිසි සත්‍යයක් බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. ඉතින් ඔන්න ඔය සත්‍ය පිළිබඳ කතාවක් තමයි මේ දේවතාව ඇවිල්ලා කියන්නේ. එතකොට මේ ලෝකෙ මේ අනාගාමී මට්ටම වෙනකන් මේක වඩපු පිරිස් මේ හත් දෙනෙක් ගැන තමයි මේ කියන්නේ. එච්චර පමණකට මේ ප්‍රතිපදාවේ හික්මුණු කට්ටිය ගැන තමයි කියන්නේ. දැන් අපි බලමු ඒ කට්ටියගේ ගමන කොයි වගේද. දැන් ඔය ආවිහ පත්තිය ලැබුවා කියලා එහෙම මේ දේවතාව ඇවිල්ලා කියනවානේ. එතකොට ඒ කට්ටියගේ ගමන මේ විදිහට ඉදිරියට ඉහළට යන ගමන පිළිබඳ පැහැදිලි කිරීමක් කරගන්න බලමු. ඉතින් ඕක හත් ආකාරයකින් බෙදලා වෙන් කළා තියෙනවා. හත් ආකාරයකින් පෙන්නනවා මෙන්න මේ ආකාර හතකින් මේ ඉහළට යන ගිනිසිල, මේ ඉහළට යන ගිනි පුපුර නිවෙන්න පුළුවන්. දැන් ගන්න අනාගාමී කෙනෙක් පත්තු වෙලා ඉහළට යන ගිනි පුපුරක් විදිහට අර මහගින්නකින් ඉහළට නැගෙන ගිනිපුපුරක් විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට ඒ කෙනාගේ ස්වභාවය පිළිබඳ හත් ආකාරයක් බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ හත් ආකාරේ පස් ආකාරයකටත් පෙනලා තියෙනවා. ඉතින් කොහොම කොහොම හරි අපි බලමු කියනවා මෙන්න මෙහෙම කතාවක්. දිනක් පුරාවට රත් කරමින් තලන ලද රත් පැහැ යම් කිසි යකඩයක් තියනවාද? දිනක් පුරාවට රත් කර කර තලතල තියෙන යකඩකින් අන්න ගිනි පුපුරක් ගිනි පිළිඟුවක් විසි වෙනවා. අන්න ඒ ගිනි පිළිඟුව උපමාවට අරගෙන, ඒ ගිනි පුපුර උපමාවට අරගෙන මෙන්න මේ අනාගාමි පිරිස් ගැන විස්තරයක් කියනවා. එතකොට මේ මරලා මැරිලා ඉහළට යන ගමන පිළිබඳ තමයි කියන්නේ. එතකොට කියනවා මෙන්න මේ විදිහේ ආකාර තුනක් තියෙන්න පුළුවන්. මොනවද ආකාර තුන? මේ ගිනි පුපුර, මේ ගිනි පිළිඟුව අන්න විසි වෙනවාත් එක්කම නිවි යනවා. ඊළඟට කෙටි දුරක් අහසේ ගමන් කළා නිවි යනවා. ඊළඟට පොළවට වැටෙන්න පෙර යම් කිසි දුරක් අහසේ ගමන් කළා පොළවට වැටෙන්න කලින් නිවි යනවා. එහෙම කියලා කියනවා. අන්න මේ ආකාර තුනේ කට්ටිය ඉන්නවා. එතකොට ඒගොල්ලන් හඳුන්වන අන්තරා පරිනිබ්බායි කියලා. අතර මැදිදි නිවි යනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ස්වභාවය. එතකොට මෙතනින් මරණයටපත් වුණා. අතන පහළ වෙන්න කලින් මෙයා නිවි ගිහිල්ලා ඉවරයි. රහත් වෙලා ඉවරයි. එන්න පළවෙනි තුන් දෙනා ගැන විස්තරයක් කිව්වා. විසි වෙනවා එක්කම අතරමැද අහසේදී ඊළඟට පොළොවට වැටෙන්න කලින්. ඊළඟට කියනවා හතරවෙනි එක්කෙනා. එයාගේ ස්වභාවය මොකද්ද? පොළොවට වැටෙනවත් එක්කම නිවි යනවා. අන්න එයාව හඳුන්වන උපහච්ච පරිනිබ්බායි. අර විදියට අවිහ බඹලෝවේ උප්පත්ති ලබනවා. උප්පත්ති ලබලා ෂණිකව අන්න රහත් බව සාක්ෂාත් කරනවා. ඊළඟට කියනවා මේ විදියට විසි වෙලා ගිහිල්ලා පස්වෙනියා අන්න පොළවට වැටිලා පොළවේ කුඩා තන පිඩක් දවලා නිවි යනවා. එතකොට කියනවා එයා අසංස්කාර පරිනිබ්බායි. ඉපදිලා ටික දවසකින් මෙයා රහත් භාවයට පත් වෙනවා. ඊට පස්සේ කියනවා අන්න තව කෙනෙක් ගැන. එයා මොකද පොළොවටත් වැටෙනවා අර විදියට ගිනි පුපුර ගිහිල්ලා ලැටිලා ටිකක් ලොකු තන පිඩක් දවල ගිනි දුම් අලු වගේ වැති කළා නිවි යනවා. අන්න සසංස්කාර පරිනිබ්බායි. අර විදියට අවිහ බඹල උප්පත්ති ලැබුවා. උප්පත්ති ලැබලා යම් කිසි සෑහෙන කාලයක් ගත කරා. ගත කළා නිවි ගියා. ඊට පස්සේ කියනවා අන්තිම එක්කෙනා ගැන. අන්න විසි වෙනවා, පොළවට වැටෙනවා, තනකොළ දවනවා, උයන් වතු දවනවා, ලැබුගින්නක් විදියට මුළු කැලෑවල් ගම් දවමින් ගිහිල්ලා 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 යම් කිසි අවස්ථාවක දිය පහරක් ගාවට ඇවිල්ලා නතර වෙනවා, නිවිලා යනවා. අන්න එයා වඳුන්නන උද්දං සෝතෝ අකනිට්ටගාමි. මෙයා මොකද වෙන්නේ? අර අවිහ බඹලවේ උප්පත්ති ලබනවා. ඊළඟට අතප්පා බඹලවේ උප්පත්ති ලබනවා. සුදස්සා බඹලවේ උප්පත්ති ලබනවා. සුදස්සී බඹලවේ උප්පත්ති ලබනවා. ඊට පස්සේ අකනිට්ටකා කියන අර අවසාන ලෝකෙත් උප්පත්ති ලබනවා. ඒ ගිහිල්ලා කෙරවලටම ගිහිල්ලා ගිහිල්ලා තමයි අර විදියට උයන් වතු කැලෑ පත්තු කරගෙන 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 ගිහිල්ලා අවසානයේ මෙයාව නිවීමට පත් වෙනවා. අන්න භවාග්‍රය කියලා තඳුන්නා මේ අකනිට්ටා බඹලොවට. එතනින් එහාට පැවැත්මක්, එතනින් එහාට ගමනක් නැහැ. ඉතින් ඔය බඹලෝක පහ ගැන බුදුරජාණන් වහන්සේ කියන මම මේ ලෝක ධාතුවේ හැම තැනම කරක් ගහලා තියෙනවා. නමුත් මේ පහට ගිහිල්ලා නැහැ. මොකද හේතුව මේ පහට ගියා කියන්නේ මගේ ආපහු එමක් නැති නිසා. ඒ බුද්ධත්වයේ මම අපේක්ෂාවෙන් මං ගණන් කරපු නිසා මම මේ පහට ගියේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ගියා නම් ආපහු එන්නේත් නැහැ කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය පහ ගැන තමයි කියන්නේ. ওই විදිහට නිවෙන ආකාර හතක් පිළිබඳ සඳහන් කරනවා. මෙන්න මේ ගින්නෙන් නික්මිලා ඉහළට යන මේ ගිනි පුපුරක් පිළිබඳ. ඉතින් ඔය වගේ පැහැදිලි කිරීම් නොයෙකුත් තැන්වල අපිට දකින්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිපදා වඩනකොට කෙනෙක් හිතනවා ඇත්තටම මේ ගින්නක් නිවෙන ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. කලින් තරම් පිලිස්සෙන්නේ නැහැ, කලින් තරම් වේදනා දෙන්නේ නැහැ, කලින් තරම් හැඳීම් වැළපීම් නැහැ කියන ස්වභාවයකින් තමයි මේ නිවීම දකින්න පුළුවන් වෙන්නේ. හැඳීමක් වැළපීමක් ආවත්, ඒ විදිහේ දෙයක් ඉදිරිපත් වුණත් කලින් කාලයක් තරම් දැවි දැවි පවතින්නේ නැහැ. කලින් තරම් පත්තු වෙවි වේදනා දෙන්නේ නැහැ කියන වෙනස මේ තැනත්තට දකින්න පුළුවන්. එතකොට ඒක අපි හැමෝටම තම තමන් තුළ දකින්න පුළුවන්, තම තමන් තුළ නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනසක් ගැන තමයි මේ කියන්නේ. එතකොට ඒ විදිහේ දැවීම අඩු වෙනවා නම්, ඒ විදිහේ පීඩාව අඩු වෙනවා නම් කොහොමද මේ ඉන්ධනවල අවසන් වීම වෙන්නේ, කොහොමද මේ ගින්නේ නිවීම වෙන්නේ කියලා අපි පොඩ්ඩක් කල්පනා කරමු. ඉතින් ඔය සිහියෙන් බලන බැල්ම අමුතුම විදිහේ බැල්මක්. එක්තරා විදිහක නිකන් බාහිරෙන් බලනවා වගේ, වෙන කෙනෙක් දිහා බලනවා වගේ තමුන් දිහාම බලනවා. එතකොට ඒ බලන බැල්ම හැම වෙලේම අර ඉදිරිපත් වෙන දෙයකට වැද ගන්නවා වෙනුවට, ඉදිරිපත් වෙන දෙයකට බැස ගන්නවා වෙනුවට ඒකෙන් දුරස් වෙන, ඒකෙන් වෙන් වෙන බැල්මක් තමයි අපි මේ පුරුදු කරන්නේ. ඒ බැල්ම පුරුදු කරන්න පුරුදු කරන්න මොකද වෙන්නේ, මේ තැනතර තේරෙනවා අර කලින් විදිහට වැදගෙන, කලින් විදිහට ගේකට ගෙවදිනවා වගේ ඇතුළට වැදගෙන අපි කටයුතු කරනකොට ඒ කටයුත්ත නිසා, මේ වැද ගැනීම නිසාම අපිව යම්කිසි හසුවීමකට, ඒ ගෙයින් පිටතට වෙන දෙයක් නොපෙනීමකට අපි පත් වෙනවා. නමුත් අර විදිහට බාහිරෙන් බලන බැල්ම ඇත්තටම වෙනස් වෙන සුළුයි, දුරස් කරන සුළුයි. එනේ දුරස් බැල්මක් තමයි මේ නැවත නැවත පුරුදු කරන්න කියලා කියන්නේ. එතකොට මොකාක්වත් වෙන අමුතු අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ වෙනුවට මේ ලැබිලා තියෙන වර්තමාන මොහොත පිළිබඳ අර විදිහේ අවදිභාවයක්, අර විදිහේ බාහිරෙන් බලනා වගේ බැල්මක්, අර විදිහේ දුරස් බැල්මක් පුරුදු කරන්න. මගේ නෙමෙයි වෙන කෙනෙක්ගේ වගේ බැල්මක් පුරුදු කරන්න. ඒ පුරුදු කරනකොට තේරෙනවා සිතිවිලි එනවා, සද්ද එනවා, නොයෙකුත් දේවල් ඉදිරිපත් වෙලා එනවා. ඒ අතර ඇවිදිනවා තේරෙනවා, වාඩි වෙලා ඉන්නවා තේරෙනවා, හුස්ම තේරෙනවා, වටපිටාවට හැගලාගෙන යනවා. ඉතින් ඔය වගේ දේවල් දකින්න පුළුවන්. එතකොට ඕක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑනේ. එහෙම ප්‍රතික්ෂේප කරන කට්ටිය තමයි මට භාවනා කරන්න නම් අන්න මේ විදිහට සද්ද නැති වෙන්න ඕනේ, කට්ටිය නැති වෙන්න ඕනේ, මේ විදිහට මధుරෝ මැස්සෝ නැති වෙන්න ඕනේ කියලා හොඳ අමුතු විදිහේ ලෝකයක් හොයාගෙන යන්න වෙනවා ඒගොල්ලන්ට භාවනා කරන්න. අර විදිහට දිව්‍ය ලෝකයකටවත් ගිහිල්ලා දවල් අරුව භාවනා කරලා ගත කරලා එන්න වෙනවා. අර තියනවලනේ හිස් විමාන, ඔය ආසිත බමුණත් ගිහිල්ලා ඉන්දියාවේ කියන්නේ වගේ හිස් විමානයකටනේ. අන්න ඒ වගේ හිස් විමානයක් හොයාගෙන ගිහිල්ලා භාවනා කරලා එන්න වෙනවා. මොකද අර යථාර්ථයට මුහුණ දෙන්න කැමති නෑ. ඒ වෙනුවට අමුතු විදිහේ හීන ලෝකයක්, නිවන කියලා අමුතු විදිහේ නිකන් නිවන් පුරේ ගියා කියලා අමුතු ලෝකෙක තනිවීමක් බලාපොරොත්තු වෙනවා. හිතනවා මේ විලක් මැද තනි වුණා වාගේද නිවන් පුර, මේ විදිහට මොන වගේ දෙයක්ද කියලා අමුතු විදිහේ ස්ථානයක් බලාපොරොත්තු වෙනවා. අර යථාර්ථ ඉක්මෝලා ගිහිල්ලා අමුතු හීන ලෝකයක් තමයි මේ කියන්නේ කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙම හීන ලෝකයක් බලාපොරොත්තු වෙනවා නම්, ඒ ලැබිලා තියෙන වර්තමාන මොහොත ඉක්මෝලා වෙන තැනක මේක බලාපොරොත්තු වෙනවා නම් ඒක තරම් මුලාවක් වෙන කොහෙවත් නැහැ. ඒක තරම් මුලාවක් වෙන ඇති කරගන්න හැකියාවකුත් නැහැ. ඒ වෙනුවට මෙන්න මේ වර්තමානයට අවදි වෙන්න. වර්තමානය තුල සද්ද තියෙනවා, හිතවිලි තියෙනවා, නොයෙකුත් දේවල් තියෙනවා. පරිසරයෙන් අනිවාර්යයෙන් අනුග්‍රහ කරන්න එන්නේ අවදි වීමට තමයි. එහෙම නැත්නම් ඉතින් අර විදිහ අමුතු විමානයක් හොයාගෙන යන්න වෙනවා. දැන් මෙහෙ ඉන්නවා රහැයියා කියලා සතෙක්. රහැයියා ඉතින් අපි හැමෝම එළේම අහලා තියෙනවනේ. ඇව්වට මොකද, රහැයියෝ දැනගත්තේ මම මෙහෙ ඇවිල්ලා තමයි. අපේ ගෙවල් පැතිවල ඉඳපු රහැයියෝ කියන එවුන් මේ මොකද මේ තනකොළ පෙත්තෝ ඉඳලා තියෙන්නේ. නියම අන්න ඔරිජිනල් බඩු ඉන්නවා මෙහෙ. හවස 4 විතර වෙනකොට අන්න ඩ්‍රිල් එකකින් කම්බරේ විදිනවා වගේ පටන් ගන්නවා. අර ඩ්‍රිල් එකකින් විදිනවාගේ විදිනවා අඩු කරනවා වැඩි කරනවා විදිනවා. ඉතින් භාවනා කරන්න බෑනේ. ඉතින් රැහැයියෝ මරන්න යන්න කතා කරනවා, ගස් කපලා වටපිටාව සුද්ධ කරන්න කතා කරනවා, රැහැයියෝ නැති ලෝකයක් හදන්න කල්පනා කරනවා. ඉතින් ඕක තමයි ඔය තියෙන පිස්සුව, වෙන මොකුත් නෙමෙයි. වැර එකෙක් පටන් ගත්තාම මොකද වෙන්නේ? අන්න තව එකෙක් කොපි කරන්න පටන් ගන්නවා. ඈත තව ගහක තව එකෙක් කොපි කරන්න පටන් ගන්නවා. ඕමෝ මොහොම අතර වටෙන් මේ මියුසිකල් එකට මේ කට්ටිය එකතු වෙනවා. හිනාම යන වැඩේ කියන්නේ වැරදිලාවත් අපි හිතමු ඩ්‍රිල් එකකින් මොකක් හරි විද්දොත් ඒ වෙලාවට රැහැයියෝ හිතෙනවා උන්ගේ කෙනෙක් කලින්ම ඩියුටි පටන් අරන් කියලා. ඉතින් මොකද කරන්නේ? අර ඩ්‍රිල් සද්ද නිසා ඒගොල්ලොත් එකතු වෙලා අන්න ඩ්‍රිල් සද්දයක් දානවා. ඉතින් ඕක තමයි රැහැයියාගේ කතාව. රැහැයියා ආරාධනා කරන්නේ මොකද? මේ අන්න මේ වර්තමානයේ ළඹෙන්න, මේ යථාර්ථයට අවදින්න, එහෙම නැතුව අමුතු හීන ලෝකයක අතරමං වෙන්න එපා කියන ධර්මය තමයි මේ කියලා දෙන්නේ. එතකොට අර විදිහේ පිස්සුවක් තියෙන කෙනෙක් රැහැයියෝ මරන්න යද්දී, ගස් කපලා අයින් කරන්න යද්දී අන්න තව කෙනෙක් බාර ගන්නවා මේ රැහැයි සද්ද එනකොට මට වෙන දෙයක් පිළිබඳ අවධානයක් තියන්න බෑ. ඒ වෙනුවට මේ කන හාරනා වගේ සද්දයකට අවධානය යනවා. අන්න ඒක නැවත අවදි වෙන්න මම උත්සාහ කරනවා. නැවත නැවත ඒ දැනෙන දේත් එක්ක ඉන්න මම උත්සාහ කරනවා. එහෙම කෙනෙක් තේරෙනවන සිහිය තියනවා, අසිහියක් තියනවා. සිහිය කියන දේත් මේ හිතේ ස්වභාවයක්, අසිහිය කියන දේත් මේ හිතේ ස්වභාවයක්. පුරුදු කරන්න මොකද වෙන්නේ? අන්න වැඩියෙන් අසිහියක් දැනෙන්න ගන්නවා. කලින් නොදැනෙන වමනට අසිහිය දැන් දැනෙන්න ගන්නවා. ඒක හොඳ සලකුණක්. සිහිය වගේම අසිහියත් මගේ හිතේ තියෙනවා කියන්න ඒ බාර ගැනීම සිද්ධ කරන්න සලකුණා. ඉතින් අසිහිය තියෙන බව දැනගන්නේ කොයි වෙලාවේදීද? අන්න සිහිය ඇති වෙන මොහොතේදී තමයි දැනගන්නේ. උතර දැනගත්ත ගමන් මොකද වෙන්නේ? අයියෝ අපරාදේ පෞගිය ටිකේ කොහෙ ගියාද, මොන වුණාද නැහැ කියලා ඔන්න විලාපයක් නගනවා. එතකොට අර විදියට යම් කිසි පිරිසිදු වීමක් ඇති වෙච්ච මොහොතේ තමයි බෙට්ටක් දාලා ඒක වණ කරගන්න. ඒ විදියට අසුචි අරගෙන නැවතත් තවරගන්න. සිහිය ඇති වුණා, පිරිසිදු මොහොතක් ඇති වුණා. නමුත් ඒකත් අසුචි දමලා, ඒකත් ජරාව දමලා අපිරිසිදු කරගන්නවා. මොකද්ද හේතුව? අන්න මගේ සිහිය නැති වුණා, අපරාධය අයියෝ කියලා වෙහෙසකට පීඩාවකට පත් වෙනවා. නමුත් අර වැඩේ වෙලා ඉවරයි වෙනකොට, සිහිය නැවතත් ඉදිරිපත් වෙලා ඉවරයි. අන්න ඒ වෙලාවේදී බලන්න පුළුවන්ද? දැන් හරි, දැන්ට වැඩේ වෙලා තියෙන්නේ. දැන් එන සද්දක ඉන්නවනම් සද්දක ඉන්න බව දැනගන්න පුළුවන්. ආපහු ආවේ නැතත් කමක් නැහැ. හිතවිල්ලක ඉන්නවනම් හිතවිල්ලක ඉන්න බව දැනගන්න පුළුවන්. ආපහු ආවේ නැතත් කමක් නැහැ. විශ්වාසයක් නැති කට්ටියට අපි කියනවා ආපහු එන්න. ඇවිල්ලා බලන්න හුස්ම. විශ්වාසය තියෙනවනම් එහෙම ඕනෙත් නැහැ. ඔන්න ඔය විදිහට ওই ක්‍රියාවලිය නැවත නැවත අත්දකින්න තේරෙනවා. ඒ අත්දකින්න කෙනාට තේරෙනවා මේ දැව තියුණට, මේ ඉන්ධන තියුණට මේවා තියෙන හරය ටික ටික නැති වෙලා යනවා. ඉන්ධන නැති වෙනවත් නෙමෙයි ඇත්තටම, ඉන්ධන තියුණට පත්තු වෙන්නේ නැහැ, ඇවිලෙන්නේ නැහැ. ඒ විදිහ වෙනසක් තමයි වෙන්නේ. මොකද හේතුව? ඇවිලෙන්න නම් තණ්හාව තියෙන්න ඕනේ. තණ්හාවේ පිටෙන් තමයි ඕකට ඔය ගින්න බදන්නේ. එතකොට දර තියුණට තණ්හාව නැත්තම් ඇවිලීමක් වෙන්නේ නැහැ. එතකොට කලින් රාග සිතුවිලි වලින් පීඩා ලැබපු කෙනෙක්, කලින් රාගය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කරපු කෙනෙක් අන්න මේ ප්‍රතිපදාව පුරුදු කරන්න මේ තැනැත්තා කියනවා දැන් රාග සිතුවිලි වලට මට මුහුණ දෙන්න පුළුවන්. ඒවා ඇවිල්ලා නවතින්නේ නැහැ. සමහර විට දවස් ගණන් නැවත නැවත මතක් කරනව, අර කරපු කියපු නොකරපු සියල්ල මතක් කරනවා. ඒ මතක් කරනකොට අපි ඒවෙන් පලා යන්න, ඒකෙන් තොර යථාර්ථයක් හොයන්න උත්සාහ කරනවා. ඒකෙන් අයින් කළා උස්මට ගන්න උත්සාහ කරනවා. නමුත් උස්මට ගත්තට මොකද? තව සුළු මොහොතකින් නැවතත් තව රාග සිතුවිල්ලක් ඇවිල්ලා. ඔය විදිහට මේ රාග ඉදිරිපත් වෙලා සමහර විට දවස් ගණන් සති ගණන් මම මේ විදිහට පීඩා විඳිනවා. මේ විදිහට ඇවිස්සලා කල්ගත කරනවා, මේ විදිහට කැලින් වෙලා කල්ගත කරනවා කියලා අන්න පැමිණිලි ඉදිරිපත් කරනවා. ඒතර ඒ ඉදිරිපත් වෙලා තියෙන දේ වැරද්දක් විදිහට පෙන්නනවා. නමුත් එහෙම මුහුණ දෙන කෙනෙක්ට තේරෙනවා මේවා ඇවිල්ලා 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 මේ විදිහට වට ගණනාවක් ගියාට පස්සේ මේවා ඇතින මේ හරයක් තියෙනවා කියලා හිතෙන ගතිය, මේවා ඇතින මේ හිත බඳින ගතිය ටික ටික අඩු වෙලා යනවා. හරියට ජපානයේ සුනාමි වගේ. දැන් මෙහෙනම් ওই සුනාමියට 40,000ක් බුරුස් ගාලා ගහගෙන ගියේ මොකද? කට්ටිය සුනාමි දැකලා තියුන්නේ නැහනේ. දුටු ගැමුණු රජුරුවන්ගෙන් පස්සේ ඔන්න පළවෙනියට සුනාමියක් ආවේ මේ කාලේ තමයි. ඉඩම් මාක් කළා තියෙනවා, මාළු අල්ලන්න ගිහිල්ලා තියෙනවා, සිප්පි කටිය අවුලන්න ගිහිල්ලා තියෙනවා. ওই විදියට ලොකු සැලසුම් ගහලා තියෙනවා. ඉතින් ආවහම මොකද උනේ? අර 40,000 50,000ක් අරගෙන ගියා. මූදටම අරගෙන ගියා. නමුත් ජපානේ, ජපානේ කට්ටියට සුනාමි කියන එක ඔච්චර මහ දෙයක් නෙමෙයි. බෙල් එකක් වදිනවා. ආ මෙතෙන්ට ගියොත් ආරක්ෂිතයි කියලා උඩකට නැග ගන්නවා. මහා රැල්ලක් එනවා වාන නම්මනම් ඔක්කොම ටික ඇදගෙන යනවා. අන්න තව ටිකකින් කට්ටිය පිරිසුදු කරගෙන යනවා. නැවතත් වැඩට බහිනවා. එකෙක්වත් මැරෙන්නෙත් නැහැ. ඔය කියන තරම් දඟලන්නෙත් නැහැ. ඒ විදිහට රැලි නැවත නැවත එනකොට තේරෙනවා ඔය සුනාමි කියලා දැඟලුවට ඕකත් ඇවිල්ලා බහලා යන දෙයක්. අන්න ඒ වගේ වෙනසක් අපි තුල ඇති වෙන්න ඕනේ. මේ රාගේ කියලා දැඟලුවට පළවෙනි දෙවෙනි තුන්වෙනි රැලි යනකොට ඔය කියන තරම් ඕක ඇති දෙයක් නැහැ. ඔය කියන තරම් ඕක ඇවිලෙන්නේ නැහැ. අර විදියට ඔයාලගේ උඩ තියාගෙන දඟලන්න තරම් දෙයක් නැහැ කියන එක ටික ටික අඳුර ගන්න පුළුවන්. ඒ පරිවර්තනය වෙන්නේ ඉබේම. මේ කරන ප්‍රතිපදාවේ අනුග්‍රහයක් විදියට අන්න මෙතන අතර තේරෙනවා දැන් ඉස්තර තරම් ඇවිලෙන්නේ නැහැ. ඉන්ධන නැති වෙනව නෙමෙයි, අර විදියට ඇවිලීම නැති වෙනවා. ඉන්ධන ඉවර වෙනව නෙමෙයි, මේ විදියට ගින්න ගිනි ඇවුලෙන්නේ නැති, ගිනි අල්ලන්නේ නැති ස්වභාවයක් තමයි මතුවලා එන්නේ. ඒතර ඉන්ධන තියුණාට වැඩක් නැහැ නේ ගින්නට. ඔන්න ඒ විදිය නිවීමක් ගැන තමයි මේ කියන්නේ. එතකොට මේ ලෝක ධාතු ඉන්ධන නැති තැන් හොයන්න බෑ. ඒකමයි අර අර ඒ ගාථාවේ අන්තිමට සඳහන් වෙන්නේ මොකද්ද? යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. මේ විදිහට නාම රූප ඉන්ධන නැති තැනක් නෙමෙයි. ඒවා ප්‍රතිෂ්ඨාවක් නොලබන තැනක්. ඒවා ඇවිලෙන්නේ නැති තැනක් ගැන තමයි මේ කියන්නේ. ඔය වගේ ස්ථානය හොයාගෙන ගියාට කවදාවත් හොයන්න බෑ. ඒ වෙනුවට මෙන්න මේ වගේ ඇවිලෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. අර විදියට ඉන්ධන තියුණාට පත් වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. අන්න එතෙන්ට එතන අඳුනගත්ත මේ තැනැත්තා මේ විදියට නාමයත් රූපයත් ප්‍රතිෂ්ඨාවක් ලලබන ස්වභාවයක් ඇති කරගත්ත මේ තැනැත්තා අන්නේ නිර්වාණ ධර්මය දැනගන්නවා. ඔවුන් මේ සසර බැමි මිදලා ඉක්මලා ගමන් කරනවා කියලා තමයි මේ දේවතාව මේ ආපු ප්‍රඥාවන්ත දේවතාව සඳහන් කරන්නේ. ඉතින් අපි ලබන සතියේ බලමු කවුද මේ ඇවිල්ලා තියෙන එක්කෙනා කියලා. ඉතින් ඒ ධර්ම දේශනාව අවසන් කරන්න මට හිතුණා අන වෙන තැනක තියෙනවා මේ ගින්නක කතාවක්. ඒ ගින්නක කතාව ඉදිරිපත් කළාම මේ ධර්ම දේශනාව අවසන් කරන්න. එතකොට එතන සඳහන් වෙන්නේ පාරායන වග්ගේ ඔය ආපු බ්‍රාහ්මණ තරුණේක් බුදුරජාණන් වහන්සේගේ අහන ප්‍රශ්නයක් පිළිබඳ. එතකොට අහනවා අච්චී යතා වාත වේගේන කිත්තෝ අත්තං ඵලේති නෝපේති සංකං එවං මුනි නාම කායා විමුක්තෝ අත්තං ඵලේති නෝපේති සංකං. මෙන්න මේ නිවීම ගැන තමයි අහන්නේ. කියනවා යම්සේ වාත වේගයෙන් තල්ලු කරන ලද ගිලිසිල අස්තයට ගියාද අසවල් දිහාවට ගියාද අන්න එහෙම දිසාවක් පෙන්වන්න බෑ. එසේම මේ නාමකයෙන් මිදුණු මේ මුනිවරයා අස්තයට ගියා, අසවල් දිසාවට ගියා, උතුරට ගියා, දකුණට ගියා කියලා පෙන්වන්න බෑ කියලා මෙන්න මේ විදිහ අහපු ප්‍රශ්නෙකට බුදුරජාණන් වහන්සේ පිළිතුරක් ලබා දෙනවා. අර විදිහට වාත වේගෙන් තල්ලු කරන ලද ගින්න නිවිලා ගියා. ඒ නිවිලා ගියපු ගින්න උතුරට දකුණට ගියා කියලා පෙන්නන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට නිවී ගියා කියන එක තමයි කියන්න පුළුවන් කියලා ඔන්නඔහොම පිළිතුරක් දුන්නාම මේ අහපු කෙනාට තේරෙන්නේ. එයා අහනවා අත්තංගතස්සෝ උදවාසෝ නත්ති. උදාහුවේ අසතිය ආරෝගෝ තම්මේ මුනි සාදු ව්‍යාකරෝති තථා හිතේ විදිතෝ හේස ධම්මෝ. ඒ අස්තේට ගිය කෙනා ආයෙ විදියට හුළඟෙන් විසිකලා දමන ලද ගිනිසිල ඒ මුනිතෙම යම් කිසි තැනක වාසයට ගියේ නැද්ද? එහෙම නැත්තං ඔහු කොහේ හරි සදාකාලික නිරෝගී බවකට අර විදියේ දිව්‍ය ලෝකයක අර කියන්නේ සදාකාලික ආත්මයක් හම්බ වෙනවා දෙවියන් වහන්සේගේ මනාපෙට කියලා. අන්න ඒ වගේ නිරෝගී බවකට පත් වුණාද කියලා නැවතත් මේ අහන කෙනා අහනවා. මට මේ කාරණාව කරුණාවෙන් කියලා දෙන්න භාග්‍යවතුන් වහන්සේට තමයි මේ ධර්මය තේරෙන්නේ. තථා හිතේ විදිසෝ ඒස ධම්මෝ. මේ ධර්මය තේරෙන්නේ භාග්‍යවතුන් වහන්සේට. ඒක නිසා මං ගැන අනුකම්පාවෙන් මට තව ටිකක් මේක පැහැදිලි කරලා දෙන්න කියලා කියනවා. එහෙම කුවහා බුදුරජාණන් වහන්සේ අන්න තවත් මේක පැහැදිලි කරන විදිහේ පිළිතුරක් ලබා දෙනවා. මොකද්ද කියන්නේ? අත්තංගතසන පමානමත්ති යේනනං වජ්ජ තන්තස්සනත්ති සබ්බේසු ධම්මේසු සමුහසේ සමුහතේසු සමුහතා වාදපතාපි සබ්බේ. මේ විදිහට නිවි ගියපු, මේ විදිහට අස්තයට ගියපු ඔහුව ප්‍රමාණ කරන්න බෑ. යමකට මෙසේ කියලා කියනවද එය ඔහුට නෑ. අර විදිහේ නාම රූපයක් ගැන තමයි කියන්නේ, අර විදිහේ ඉන්ධනයක් ගැන තමයි කියන්නේ. ඉන්ධන තියනකම්, ඉන්ධන අල්ලනකම් අන්න ගින්න මෙහෙමයි කියලා කියන්න පුළුවන්. නමුත් ඉන්ධන අල්ලන්නේ නැත්තම් ඒ ගින්නට යම්කිසි ස්වභාවයක්, ස්වරූපයක්, ආකාරයක් පන්නන්න හැකියාවක් නැහැ. සියලු ධර්ම නසන ලද කල්හි සියලු වාදපතත් හැකිලිලා යනවා. වාදපතත් ඒත් එක්කම නැසිලා යනවා. ඒ වෙනුවෙන් වචන කතා කරන්න තියෙන හැකියාවත් ඒත් එක්කම නැති වෙලා යනවා. අන්න ගින්නක් තියනවා නම් කියන්න පුළුවන් මේ විදිහේ ගින්නක්, ලොකු ගින්නක්, පොඩි ගින්නක් මේ ආකාරයෙන් තියනවා කියලා. නමුත් ඒ විදිහට ගින්නක් නැත්තම් ඒ ගින්න පිළිබඳ, නැති ගින්නක් පිළිබඳ අපිට කතන්දර ගොතන්න බෑ, කතා කරන්න බෑ. ඒක නිසා ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ වගේ කතාවක් තමයි අන්තිමට මේ කියන්නේ. ප්‍රශ්න අහන්න බෑ එයා ගැන කියන කතාවක් තමයි අන්තිමට කියන්නේ. නිවිලාම බලන්න ඕනේ මොකද්ද මේ නිවීම කියලා. ඉතින් අපි කියමු මේ අහගෙන ඉන්න පිරිසටත් මේ විදිහේ නිවීමකට ලක් වෙලාම බලන්න. මේක පුරුදු කළාම බලන්න, වැඩිමකුත් අමුතු මැජික් එකක් නෙමෙයි පුරුදු කරන්න තියෙන්නේ. ඒ වෙනුවට සරලව මෙන්න මේ කී බැල්ම විතරයි පුරුදු කරන්න තියෙන්නේ. ඒ බැල්ම පුරුදු කරනකොට තේරෙනවා මගේ පමණින් මට නිවීම දැනෙනවා. මගේ පමණින් මෙන්න මේ කියන ගින්නේ නිවීම දැනෙනවා. මේ ගින්නෙන් ඇතිවන පීඩාව මට ටික ටික අඩු වෙනවා. අන්නේ වැනි අඩුවීමක් සඳහා අද දින මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. නිරෝෂ නිවිල ගිහිල්ලාද මන් දන්නේ
නෑ. මං හිතන්නේ මගේ ස්වාමිනාස් මාව ඇහෙනවද?
ඇහෙනවා.
මේ මම හිතන්නේ මයික් එක, මම හෙඩ්සෙට් එක ගලව ස්පීක් මයික් එක ඩිෆෝල්ට් උන්නේ අනිත් එකට. මං කිව්වේ ස්වාමිනාස් කාටරේම ධර්ම දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්නක් තියෙනවා නම් දැන් අතුස්සන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අද දවසේ වැඩසටහන මේ මෙතනින් අවසන් කරන්න පුළුවන් කියලා. ඔව්. එහෙමනම් සමා වෙන ස්වාමීන් වහන්සේ ඊට කලින් එක්කෙනෙක් අතුස්සලා තියෙනවා. මම දැන් දැක්කේ ඒකට අපිට උත්තර දෙන්න වෙලාවක් තියෙද ඔබවහන්සේට?
හොඳයි බලමු.
රාගික හැඟීම්, දේශය, ඒ වගේ කෙලෙස් මතුවෙලා එනකොට මේ අපි පාලනය කරන්න ගියොත් ඒක වැරදිද? මොකද ඒ අවස්ථාව හැටියට ඒක ක්‍රියාත්මක වුණොත් මේ සමාජ අනික් අයට පේන හින්දා ඒක මේ කාටවත් නොදැනෙන්න තියාගන්න උත්සාහ කළාට කමක් නැද්ද මේ අවස්ථාවේ හැටියට?
හොඳයි. එතකොට ඒක පාලනයකට ලක් කිරීමක් අනිවාර්ය කරන්න ඕනේ. මොකද ඔය කෙලෙස් වල ත්‍රිවිධ මට්ටම් තියෙනවානේ. දැන් ඔය බාහිරයට පේනවා කියන්නේ ඕක. එතකොට අර වැට පැනලා යන ගානට ඇවිල්ලා වීතික්කම මට්ටමට ඇවිල්ලා. එතකොට ඒ වගේ තත්යකදී අන්න ශික්ෂාපදයක් වුණත් කඩාගෙන යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ එක මට්ටමක්. එතකොට ඒ මට්ටම අපි ශික්ෂාපදයක් සමාදන් වීමෙන්, බයලජ්ජාවක් වගේ දෙයක් හිතට නගා ගැනීමෙන් අන්න පාලනය කර ගන්නවා. සමහර වෙලාවට අපිට දකින්න පුළුවන් මේ ශික්ෂාපද ගැන එහෙම ලොකු අපේක්ෂාවක් නැහැ. නමුත් මේ සමාජයෙන් එල්ල වෙන ප්‍රතිවිරෝධය පිළිබඳ හිතලා කල්පනා කරලා, තමුන්ගේ ජීවිතය ගැන හිතලා කල්පනා කරලා, තමුන්ගේ පවුල් සංස්ථා ගැන හිතලා කල්පනා කරලා බය ලැජ්ජාව වගේ දෙයක්, මේ වගේ දෙයක් කරොත් දවසක මේව එළි වෙනවා, එළි වුණාම මට පීඩා විඳින්න වෙනවා. මේ විදිහේ මගේ ගොඩනගාගෙන තියෙන සම්බන්ධතා දිරලා විසි වෙලා යනවා, කැඩිලා බිඳිලා යනවා කියන වගේ යන බය ලැජ්ජාව වගේ වුණත් දෙයක් හිතට නගාගෙන ඒ විදිහේ රැකීමක්, ඒ විදිහේ පාලනයක් අපිට ඇති කරගන්න පුළුවන්. නමුත් මේ ප්‍රතිපදාව ඊට වැඩිය එහා ගියපු එකක්, ඔතනින් නවතින්නේ නැති දෙයක්, ඊළඟට ශික්ෂාපදයක් කැඩුනා කියලා අපායට නියම වෙනවා කියන කතාවක් නැති ප්‍රතිපදාවක් තමයි මේ. ඒ වෙනුවට අන්න ශික්ෂාපදයක් කැඩුනොත් මට ඊළඟ මොහොතේ ඉඳලා හික්මෙන්න පුළුවන්ද, ඊළඟ මොහොතේ ඉඳලා අලුතෙන් මේ වැරදිච්ච වැරද්ද තේරුම් අරගෙන හික්මීමක් ඇති කරගන්න පුළුවන්ද, ඒ විදිහේ දිසානතියකට ගමන් කරන්න පුළුවන්ද? තර මේ සීලේ වුණත් අරගන්නේ යම්කිසි විදියක මේ ගමනට උපකාරයක්, අනුග්‍රහයක් විදිහට. ඉතින් එහෙම අරගෙන මොකද්ද කරන වැඩේ? අන්න අර ඊට වැඩිය සියුම් කෙලෙස් මට්ටම් ගැන තමයි මේ කියන්නේ. එතකොට සිහිය පිහිටවනකොට කෙනෙක්ට දැනෙනවා අන්න රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි මතුවලා එනවා. එතකොට ඒ වෙලාවට මුලදී මේවට මුහුණ දෙන්න අමාරුයි. ඉතින් ඒ වගේ අවස්ථාවල සමහර විට ඒ වගේ තිවිද්දි නැවත නැවත හුස්ම බලන්න, ඒ විදිහ වෙනසක් ඇති කරගන්න කෙනෙක් යොමු වෙන්න පුළුවන්. ඒතකොට අර පාලනය කරනා වගේ දෙයක් තමයි එතනක් තියෙන්නේ. අර හිතවිලි ඉදිරිපත් වෙනවා. නමුත් ඒක මග ඇරවලා ගිහිල්ලා හුස්ම බලනවා. නමුත් ටික දවසක් යනකොට මේ ප්‍රතිපදාව වැඩෙනකොට යාට තේරෙනවා දවසක් එනවා මේ ටික බාර ගන්න වෙන අවස්ථාවක්. දවසක් එනවා මේවට මුහුණ දෙන්න වෙන අවස්ථාවක්. කොහොම හරි යැපිලා මේ ටිකත් එක්ක කල් ගෙවන්න, මේ ටිකට මුහුණ දෙන්න වෙන අවස්ථාවක් ගැළපිලා එනවා. ඒක ලේසි නෑ ඉතින්. ඒක අපිව සහලවන සුළුයි. ඒක අපිව එහෙට මෙහෙට විසි කරන සුළුයි. අර ලොකු රැල්ලක් වගේ මේ ටික ඉදිරිපත් වෙලා එනවා. හුස්මේ තියන්න බැරි තරමට මේවා ඉදිරිපත් වෙලා එනවා කියලා කෙනෙක්ට දකින්න පුළුවන්. එක එක්කෙනාගේ කාලය අනුව හැම වෙලේම එකම වෙන්නේ නැහැ. ටික කාලයකට ඉදිරිපත් වෙනවා, ආපහු යටපත් වෙනවා, ආපහු එනවා. ඕමම කොහොම හරි මේ ටික මුහුණ දීලා ඉවර කරන තාක්කල් ඉදිරිපත් වෙනවා. එතකොට ඒ අවස්ථාව අර කඩාගෙන යන මට්ටමක් නෙමෙයිනේ. ඒ වෙනුවට අර විදිහට මේ එන ක්‍රියාවලියත් එක්ක විශ්වාසය තියනවාද? බැරි නම් නැවත නැවත උස්මට ගිහිල්ලා විශ්වාසය ඇති කරගෙන ටිකෙන් ටික යොමු වෙන්න ඕනේ. ඉතින් එහෙම යොමු වුණාම තමයි මේ කියන විදිහේ ඔය ඉන්ධන තිබුණාට පත් වෙන්නේ නැහැ, ඉස්සර තරම් පත් වෙන්නේ නැහැ කියන වෙනස දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය මම දෙවණියට කී කොටස ලේසි නෑ. ඒක ඇත්තටම අමාරුයි. කොයි තැනක වුණත් අමාරුයි. පැවිද්දක වුණත් අමාරුයි, ගිහි ජීවිතයක වුණත් අමාරුයි. ඉතින් මේ පැවිදිකම් වුණත් අපි මේ ලේසියට කරනවා නෙමෙයි. අමාරුවෙන් තමයි කරන්නේ. නමුත් මීට වැඩිය හොඳ දෙයක් තියනවා නම්, මීට වැඩිය වටිනා දෙයක් තියනවා නම් මම නම් ඒක මේක අතහැරලා ඒකට යනවා. බැලුවට එහෙම දෙයක් පේන්නේ නෑනේ. ගියොත් ආපහු අර පරණ මෝඩ කමේනේ. ඒකෙන් දෙතින් අමාරුවෙන් හරි මේකේ ඇපිලා ඉන්නවා. බ්‍රහ්මචරියක් අමාරුවෙන් හරි කරනවා. එතකොට දවසක් වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් මට ගොඩාක් මේ මුල් කාලේ ඉඳලා උදව් උපකාර කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා අහනවා. දැන් කොහොමද සතුටින් ඉන්නව? දැන් කොහොමද ඇපිලා ඉන්න පුළුවන්? මං ගෝ ස්වාමීන් වහන්සේ සතුටු නැති වුණත් ඉතින් කරන්න දෙයක් නැහැනේ. මීට වැඩිය හොඳ දෙයක්, මීට වැඩිය වටිනා දෙයක් තියනා නම් මං ගිහිල්ලා ඒක කරනවා. එහෙම දෙයක් නැති හින්දා මේක කරගෙන ඉන්නවා. එහෙම දෙයක් නැති හින්දා මේ උතුම්ම වැඩේ කියලා පේන වැඩේ කරගෙන ඉන්නවා. ඉතින් ඒ කිරීම ලේසි නෑ. ගොඩ දෙනෙක්ට වඩා හොඳ කියන එක ගන්නත් අමාරු. ඕකයි හොඳින් වඩා හොඳට යන්න ඕනි. හොඳ හොඳයි. නමුත් ඒක අතහැරලා වඩා හොඳට යා යුතු දවසක් එනවා. සමහර විට පන්සිල් වල ඉඳලා ඊට වැඩි ඉහළ සීලයක් සමාදන් වෙන්න දවසක් එනවා. එතකොට ඉතින් නොයෙකුත් සැලසුම් හදනවා. අයියෝ මේවා ශික්ෂාපද දන්නෙත් නෑ, මොනවද මේ තියෙන ශික්ෂාපද, වචනෙන් කොහොමද මේ විදියට හතරකින් කැඩෙනවද කියලා ඔන්න අමුතු විදියෙ ප්‍රශ්න කන්දරාවක් ඉදිරිපත් කරනවා. වඩා හොඳට කැමති නෑ. ඒකයි හේතුව. හොඳේ ඉන්න කැමති, වඩා හොඳට යන්න කැමති නෑ. නමුත් අන්න වඩා හොඳට යන කෙනෙක් හරියට ටිකෙන් ටික ටිකෙන් ටික ගිහිල්ලා ඔය කී විදිය දේවල් වලට මුහුණ දෙන්න කැමැත්තක්, ඔය විදියට මුහුණ දෙන්න ශක්තියක්, ඒ විදියට ටිකෙන් ටික පාලනය කරගෙන යන ගමනක්. ඒ යමින් මේවායේ තියෙන මේ ඇවිලෙන ස්වභාවය අඩු කරගන්න ශක්තියක් දියුණු කරගන්න. ඉතින් ඒ විදිහේ වඩා හොඳකට යන ගමනක් කියන්නේ ඒකත් ඉතින් එක පාට නෙමෙයි අවුරුදු ගණනාවක් ඇතුළත සොලෝ එකේ ඉතින් අපි යමු හෙමීට හෙමීට නේද?
එහෙමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස සමාවෙන්න දැන් අපිට රාගික ද්වේෂික අරමුණක් මේ නිතරම හිතට වද දෙනවා නම් ඒක මේ මග අරින එකද හොඳ ඒකට මූණ දෙන එකද?
ඒ තමයි බලන්න මූණ දීලා බලන්න මූණ දෙන්න පුළුවන්ද කියලා. බැරි නම් මග අරින්නත් වෙනවනේ. එතකොට ශක්තිය තියනවා නම් මූණ දෙන්න කියන එක තමයි මම කියන්නේ. ශක්තිය නැත්තම් පොඩ්ඩක් මග ඇරලා පොඩ්ඩක් වහන් වෙලා ඉඳලා අන දවස් අදයක් පොඩ වහන් වෙලා ඉඳලා ආපහු පොඩ එළියට බල බලනවා අරු තාම ඉන්නවද කියලා බලනකොට තාම ඉන්නවා. ඊරාසේ ආපහු තව ටික දවසක් වහන් වෙලා ඉඳලා ආපහු බලනවා හේමීට ඔළුව දාලා එබිලා තාම ඉන්නවද කියලා තාමත් ඉන්නවා බලනකොට. දේවිදේ ශක්තිය ටික ටික ගොඩනගා ගන්න පුළුවන්. එකපාර යන කතාවක් නෙමෙයි මේ කියන්නේ. කාලෙත් එක්ක වෙන පරිවර්තනයක්. ඒක තමුම්ම තමුන්ටම තේරෙනවා මම දැන් ඉස්සරට වැඩිය සූදානම් ශක්තිමත් කියලා. ඉතින් මාස කීපයක් ඇතුළත ඒ වගේ වෙනසක් දැනටම අත්දකින්න ඇති. ඒ වගේම අවුරුදු කීපයක් යනකොට තව ඊට වැඩි ලොකු වෙනසක් වෙනවා. ඉතින් ඒ වෙනසත් එක්ක ගොනු වෙන ශක්තියක් තමයි
තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගොඩාක් පින් පෙරවන් සරණයි තුන් ස්වාමීන් වහන්සේ.
එන්නම අද දවසේ වැඩසටහන අවසන් කිරීමට උදේ අපි එහෙනම් ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. සාදු සාදු සාදු.